Honorable Charles Nilmanathan.
நன்றி சபாநாயகர் அவர்களே. ஏற்றுமதி இறக்குமதி தொடர்பாக இன்றைய விவாதத்தில் என்ன பேச அனுமதித்ததற்கு நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். அதே நேரத்தில் ஏற்றுமதி இறக்குமதியின் மூலம் நாட்டினுடைய வருமானத்தை அதிகரிக்க வேண்டுமென்று நினைக்கின்ற இந்த அரசாங்கம் இறக்குமதியின் மூலம் எங்களுடைய அரசாங்கத்தில் இருக்கின்ற அமைச்சர்கள் அந்த சட்டத்தை உருவாக்கின்ற போது தங்களுடைய அமைச்சில் குறிப்பாக தங்களுடைய அமைச்சுக்கு ஆளுமைக்குட்பட்ட விதத்தில் இந்த சட்ட மூலத்தை எப்படி பயன்படுத்தி தங்களுடைய சுயநலங்களை காத்து கொள்ளலாம் என்றுதான் பொதுவாக ஒரு சில அமைச்சர்கள் சட்டத்தை பாராளுமன்றத்துக்கு சமர்ப்பிக்கிறார்கள். அந்த வகையில் இப்படி பாராளுமன்றத்திற்கு சட்டங்கள் உருவாக்குவதற்கு சமர்ப்பிக்கப்படுற இந்த அமைச்சர்கள் இந்த எல்லா அமைச்சர்களும் பொதுவாக இன்று நாட்டில் உள்ள மிக முக்கியமான பிரச்சனை இந்த அரிசியினுடைய விலை. அரிசியினுடைய விலையை நிரந்தரமாக ஒரு விலையாக மக்களுக்கு தற்பொழுது வழங்க முடியாமல் இருக்கிறது இந்த அரசாங்கம். உண்மையில் இந்த அரசாங்கத்தில் இருக்கின்ற அமைச்சர்கள் அனைவரும் வைக்கப்பட வேண்டிய விடயம் இந்த நாட்டில் உள்ள மக்களுக்கு அத்தியாவசியமான உணவு அரிசி, அந்த அரிசியை உற்பத்தி செய்கின்ற சூழல் இங்கில்லை. அதே நேரத்தில் அதை இறக்குமதி செய்து நியாயமான விலையில் மக்களுடைய எங்களுடைய மக்களுடைய வாழ்வாதாரத்துக்கு ஏற்ற வகையில் அவர்கள் கொள்வனவு செய்யக்கூடிய விலையில் இந்த அரிசியை விற்பனை செய்ய முடியாமல் இந்த அரசாங்கம் இருக்கின்றது. உண்மையில் எல்லா அமைச்சர்களும் வைக்கப்பட வேண்டும். உங்களுக்கு வாக்களித்த மக்கள் ஒரு நிரந்தரமான ஒரு அரிசி விலை இல்லாமல் இன்று உங்களுடைய பிரதேசங்களில் உங்களை அரசாங்கத்தையும் திட்டியவர்களாகவே இருக்கிறார்கள். உண்மையில் இந்த அரசாங்கம் கவனம் எடுக்க வேண்டும். இந்த அரிசியின் விலையை எல்லா மக்களுக்கும் நியாயமான விலையில், அரிசி தட்டுப்பாடு இல்லை என்று இன்று குறிப்பிட்ட அமைச்சர் குறிப்பிட்டிருந்தார். அரிசி தட்டுப்பாடு இல்லை, எல்லா கடைகளிலும் அரிசி இருக்கிறது, ஆனால் நியாயமான விலை இல்லை. அந்த அரிசி சாதாரண மக்கள் கொள்வனவு செய்யக்கூடிய விதத்தில் அந்த விலைகள் இல்லை என்பதுதான் மக்களுடைய குற்றச்சாட்டாக அமைகின்றது. நீங்கள் சதோசாவின் மூலம் விற்பனை செய்ய முடியும் முடியும் என்று ஒரு மாத காலமாக குறிப்பிட்டு கொண்டு இருக்கிறீர்கள் ஒழிய அதை நடைமுறைப்படுத்துவதற்கு எந்த விதமான ஒரு முயற்சியும் எடுக்கவில்லை. முயற்சி எடுக்கவில்லை என்பதற்கு அப்பால் ஒரு சில அமைச்சர்கள் இந்த அரிசியை வெளியில் ஒரு மாஃபியாக்கள் மூலம் வைத்து அதை விற்பனை செய்கின்ற நடவடிக்கையாகத்தான் பார்க்க வேண்டியிருக்கிறது. நாட்டில் உள்ள அரிசி தட்டுப்பாடை அவர்கள் சாதகமாக பயன்படுத்தி இந்த அதை சதோசா மூலமாக விற்பனை செய்யாமல் அந்த அரிசியை பதுக்கி அதை தனிநபர்கள் மூலம் சந்தைப்படுத்தி அதிக விலைக்கு விற்பனை செய்து ஒரு சில அமைச்சர்கள் இந்த அரிசி தட்டுப்பாட்டிலும் குளிர்காய்கிறார்கள் என்பதையும் நான் இந்த நேரத்தில் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் கௌரவ சபாநாயகர்களே, இறக்குமதி தொடர்பான ஒரு விடயத்தை மக்கள் அறிந்து கொள்ள வேண்டும். இங்கு பாராளுமன்றத்தில் சட்டங்கள் இயற்றப்படுகிறது, ஆனால் அந்த இறக்குமதியில் என்ன நடைபெறுகிறது என்பது சாதாரண மக்களுக்கோ அல்லது பாராளுமன்ற உறுப்பினர் மக்கள் பிரதிநிதிகளுக்கோ பெரிதாக தெரிவதில்லை. ஏனென்று சொன்னால் அங்குள்ள துறைமுகங்களில் அமைச்சர்களுடைய ஆளுமைகள் அதிகாரமாக இருக்கும். அந்த வகையில் ஒரு விடயத்தை கௌரவ சபாநாயகருடைய கவனத்திற்கு கொண்டு வர விரும்புகின்றேன். அண்மை கடந்த புதிய அரசாங்கம் வந்த பின்பு அதற்கு முன்பு இருந்ததோ எனக்கு தெரியவில்லை, இந்தோனேசியாவில் இருந்து கொட்டைப்பாக்கு இறக்குமதி செய்யப்படுகிறது. அந்த கொட்டைப்பாக்கு இறக்குமதி செய்வதற்கு அனுமதி அளிக்கப்படுகிறது அந்த பாக்கின் தோலுடன் தான் இறக்குமதி செய்வதாக. ஆனால் அந்த அதே கொட்டைப்பாக்கு இந்தோனேசியாவில் இருந்து இறக்குமதி செய்யப்படுகிறது, தோல் நீக்கப்பட்டு இலங்கை துறைமுகத்திற்கு வருகிறது. இங்கு வந்த பின்பு அது இலங்கையில் உள்ள தேவைக்காகத்தான் அந்த கொட்டைப்பாக்கு இறக்குமதி செய்யப்படுகிறது. ஆனால் இலங்கை பாக்குக்கு இந்தியாவில் பெறுமதி அதிகம். அந்த வகையில் ஒரு சில அமைச்சர்கள் அதில் நேரடியாக சம்பந்தப்பட்டிருக்கிறார்கள். அந்த பாக்கை துறைமுகத்திலிருந்து மீண்டும் அதே பாக்கை கண்டெய்னரிலிருந்து காபருக்கு வழியில் கொண்டு வராமல் இலங்கையினுடைய தேவைக்காக இந்தோனேஷியிலிருந்து கொண்டு வரப்பட்ட அந்த பாக்கை காபருக்கு வழியில் கொண்டு வராமல் அங்கேயே வைத்து இலங்கை பாக்கு என்று சொல்லி இந்தியாவுக்கு ஏற்றுமதி செய்கிறார்கள். இது உண்மையில் பயம்பர் ரேடஸ் என்ற அந்த கொம்பனி தான் இதை இவ்வளவு காலமும் நடத்தி வந்தது. அதற்கு டிபார்ட்மெண்ட் ஆஃப் காமர்ஸ் அனுமதி அளித்திருக்கிறது. உண்மையில் இந்த கொட்டைப்பாக்கு வியாபாரம் தற்பொழுது நான் நினைக்கிறேன் அது ஜனாதிபதியினுடைய தலையிட்டால் நிறுத்தப்பட்டிருக்கிறது நான் நினைக்கின்றேன். ஏனென்றால் இந்த விடயம் ஜனாதிபதியினுடைய கவனத்திற்கு கொண்டு வந்ததாக அறிந்திருக்கின்றேன். உண்மையில் இந்த விடயம் மக்களுக்கு தெரிய வேண்டும். நாங்கள் சட்டத்தை இயற்றி இறக்குமதி வரியை குறைத்து ஏற்றுமதி வரியை அதிகரித்து நாட்டிற்கு வருமானம் என்று கூறுகின்றோம். ஆனால் இந்த துறைமுகங்களில் உண்மையில் என்ன நடக்கிறது என்பதை மக்களுக்கு தெரியாது. அதை அமைச்சர்கள் சாதகமாக பயன்படுத்தி தங்களுடைய குடும்ப பணபலங்களைத்தான் அதிகரித்து கொண்டிருக்கிறார்கள். நாட்டினுடைய பணத்தை அல்லது நாட்டினுடைய கடன் சுமையை குறைக்கின்ற முயற்சியில் எடுக்கப்படுகின்ற இந்த சட்டங்கள் கடைசியில் அமைச்சர்களுடைய குடும்ப பணபலத்தை அதிகரிப்பதைத்தான் இந்த ஒரு சில விடயங்கள் மக்கள் மத்தியில் மிகப்பெரிய ஒரு வேதனையாக இருக்கிறது. உண்மையில் இந்தோனேஷியாவிலிருந்து வரப்பட்ட இந்த கொட்டைப்பாக்கு எப்படி இலங்கை பாக்காக இந்தியாவுக்கு அனுப்பப்பட்டது என்பதை கௌரவ சபாநாயகர் அவர்களுடைய கவனத்திற்கு நான் கொண்டு வருகிறேன். இந்த கம்பெனி பதிவு செய்யப்பட்ட கம்பெனி பயம்பரேடஸ் என்ற அந்த கம்பெனியின் மூலம்தான் இந்த பாக்கு இலங்கைக்கு வந்து இந்தியாவுக்கு சென்றிருக்கிறது. உண்மையில் இதில் எந்த அரசியல்வாதி சம்பந்தப்பட்டார் என்பதை நாட்டு மக்கள் அறிந்து கொள்ள வேண்டும். ஏனென்று சொன்னால் உண்மையில் இந்த சட்டங்கள் இயற்றப்படுகின்ற போது நாட்டு மக்களுக்கு சாதகமான சட்டங்களாகத்தான் இயற்றப்படுகிறது. ஆனால் அதில் குளிர்காய்வது ஒரு சில அமைச்சர்களாகத்தான் இருக்கிறது. உண்மையில் சபாநாயகர்களே தங்களுடைய கவனத்திற்கு இந்த விடயத்தை கொண்டு வருவதோடு ஏற்றுமதி இறக்குமதி தொடர்பாக இன்றைய விவாதத்தில் எங்களுடைய மக்கள் படுகின்ற துன்பங்களை இன்றைய நிலையில் படுகின்ற துன்பங்களையும் தங்களுடைய கவனத்திற்கு கொண்டு வர விரும்புகின்றேன். ஏற்கனவே கௌரவ பாராளுமன்ற உறுப்பினர் ஸ்ரீதரன் அவர்கள் எங்களுடைய மக்கள் வீதி வீதியாக சொந்த நிலங்களுக்காக அவர்கள் கட்டின வீட்டில் இருக்க முடியாமல் இன்றும் ஒரு வேதனையான நிலையில் தொடர் போராட்டங்களை நடத்தி வருகிறார்கள். உண்மையில் மன வேதனையான விடயம். பிரதமருடன் சந்திப்பு நடந்தது. நானும் அந்த சந்திப்புக்கு சென்றிருந்தேன் அலரி மாளிகையில். அவர் குறிப்பிட்டிருந்தார் இன்னும் சில நாட்களில் புதுக்குடியிருப்பில் இருக்கின்ற அந்த 19 ஏக்கர் நிலங்களும் விடுவிக்கப்படும் என்று. ஆனால் விடுவிக்கப்பட்டதா? இல்லை. உண்மையிலான வேதனையான விடயம். ஒரு நாட்டினுடைய பிரதமருடைய கூற்று ஒரு செல்லக்காசாக செல்கின்றது. இப்படி இருக்கின்ற போது எங்களுடைய மக்கள் தங்களுடைய சொந்த நிலங்கள், சொந்த வயல், சொந்த வீடு எங்கே என்று கேட்கிறார்கள். மக்களுக்கு தெரியாமலே அவர்களுடைய நிலங்களை அரசாங்கம் சுவீகரிக்கின்றது. இப்படியான நிலை தொடர்ந்த வண்ணம் இருக்கிறது. கௌரவ ஜனாதிபதியும் கௌரவ பிரதமர் அவர்களும் இந்த
The delegation from US Congress led by Honorable Peter Rotham, member of the House of Representatives of the United States of America, and other members, Honorable David Price, Honorable Jerry Connolly, and Honorable Adrian Smith, accompanied by members of the staff. They are present at the Speaker's Gallery now. We welcome them. Go ahead, Honorable Member.
Thank you. America will be in the Congress. கட்சியை சார்ந்த பிரமுகர்கள் எங்களுடைய இலங்கை நாட்டினுடைய பாராளுமன்றத்துக்கு வருகைவிட்டதுக்கு தமிழ் தேசிய கூட்டமைப்பு சார்பாக நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். அதே நேரத்தில் அமெரிக்கா பிரதிநிதிகள் இருக்கின்ற போது நான் இந்த பாராளுமன்றத்தில் உரையாற்றுவதையும் எனக்கு மிக கிடைத்த பாக்கியமாக கருதுகின்றேன். உண்மையில் யுத்தங்கள் முடிந்து 8 வருடங்கள் முடிந்துவிட்டது. ஆனால் 8 வருடங்கள் முடிந்துவிட்டாலும் எங்களுடைய மக்கள் சொந்த நிலங்களுக்கு செல்லாமல் இன்றும் தங்களுடைய வீதிகளில் இறங்கிய போராடி கொண்டிருக்கிறார்கள். இன்று எங்களுடைய மக்கள் தொடர்ச்சியாக 22 நாட்கள் போராட்டத்தை நடத்தி கொண்டிருக்கிறார்கள் தங்களுடைய சொந்த நிலங்கள் வேண்டுமென்று. ஆனால் இந்த நாட்டினுடைய ஜனாதிபதியோ பிரதமரோ இந்த மக்களுடைய கோரிக்கைக்கு இன்று மட்டும் இந்த நிமிடம் வரை எந்த விதமான ஒரு பதிலும் வழங்கவில்லை. நேரடியாக அவர்கள் தலையிட்டு அந்த மக்களுடன் பேசி இந்த இதுக்கு இதுதான் தீர்வென்ற ஒரு உறுதிமொழியை கூட இன்னும் விடவில்லை. உண்மையில் மனவேதனையான விடயம், இந்த இலங்கை நாட்டில் ஒரு இனத்தைச் சேர்ந்த மக்கள் தங்களுடைய எல்லா கௌரவத்தையும் இழந்து இன்றைக்கு நடுவீதியில் இருக்கிறார்கள். தங்களுடைய சொந்த நிலங்களுக்காக ஒரு பகுதி மக்கள் போராடி கொண்டிருக்கிறார்கள். தங்களுடைய காணாமலாக்கப்பட்டவர்களுடைய உறவுகள் போராடி கொண்டிருக்கிறார்கள். அந்த காணாமலாக்கப்பட்டவர்களுடைய உறவுகள் இன்றும் போராட்டத்தை கிளிநொச்சி ஆரம்பித்திருக்கிறார்கள். அவர்கள் நேரடியாக கையளித்திருக்கிறார்கள், தங்களுடைய கணவனை கையளித்திருக்கிறார்கள், தங்களுடைய பிள்ளைகளை கையளித்திருக்கிறார்கள். அந்த நேரடியாக கையளிக்கப்பட்டவர்களுக்கு என்ன நடந்ததென்பதை இன்று வரை இந்த அரசாங்கம் எந்த விதமான ஒரு பதிலும் சொல்லவில்லை. அல்லை அதற்காக அவர்கள் இங்கு இருக்கிறார்கள், அவர்களுக்கு என்ன நடந்ததென்பதை கூட இன்னும் இந்த அரசாங்கம் ஒரு தீர்மானம் எடுக்கவில்லை. கௌரவ சபாநாயகர்களே, இந்த அமெரிக்காவிலிருந்து காங்கிரஸ் கட்சியை சார்ந்த பிரமுகர்கள் இங்கு வந்திருக்கிறார்கள். உண்மையில் எங்களுடைய மக்களுடைய கோரிக்கை நியாயமானது. அவர்கள் கேட்கின்ற கேள்வி, 8 வருடங்களாக கேட்கின்ற கேள்வி பதில் இன்னும் இந்த அரசாங்கம் வழங்கவில்லை. அதே நேரத்தில் அரசியல் கைதிகள் நீண்ட நாட்களாக சிலர் விசாரணை இல்லாமல் அல்லது சிலருடைய விசாரணைகளை தவணை போட்டபடியே விசாரணை இல்லாமல் பல வருடங்களாக இந்த அரசாங்கத்தினுடைய அக்கறை இல்லா தன்மையிலும் அல்லது எங்களுடைய இனத்தை இந்த இலங்கையில் வாழ விடக்கூடாது என்ற ஒரு நோக்கத்திற்காகவும் என்னவோ தெரியவில்லை, எங்களுடைய மக்கள் சார்ந்த பிரச்சனைகளை மிகவும் அக்கறையாக இந்த அரசாங்கம் எடுப்பதாக தெரியவில்லை. அதே நேரத்தில் கௌரவ சபாநாயகர்களே, இறக்குமதி ஏற்றுமதி என்பது ஒரு நாட்டினுடைய வருமானத்தை அல்லது அந்த நாட்டினுடைய மக்களுடைய தேவைகளை பூர்த்தி செய்வதற்காகத்தான் இருக்கிறது. உண்மையில் இங்கே குறிப்பிடும்போது ஒவ்வொரு ஜெர்மன் சுவிஸ் என்று சொல்லி இங்கே உள்ள அமைச்சர்கள் குறிப்பிட்டிருந்தார்கள் அந்த நாட்டினுடைய ஏற்றுமதி இறக்குமதி சட்டங்களை. உண்மையில் அந்தந்த நாட்டில் அந்தந்த மக்களுக்கு வழங்கப்பட்டுகின்ற ஜனநாயக ஆட்சி முறையில் பின்புதான் அந்த நாடு அபிவிருத்தி அடையும். நீங்கள் என்னதான் இறக்குமதி ஏற்றுமதி சட்டங்களை உருவாக்கினாலும் இலங்கையில் எல்லா மக்களும், தமிழ் முஸ்லீம் சிங்கள மக்கள் சமமாக வாழக்கூடிய ஒரு அரசியல் தீர்வை நீங்கள் முன்வைக்காவிட்டால் எந்த விதமான சட்டங்களை உருவாக்கினாலும் பொருளாதாரத்தில் இலங்கையை கட்டியெழுப்ப முடியாது. அதே நேரத்தில் அந்த சட்டங்களை உருவாக்குகின்ற போது ஒரு இன மக்கள் இந்த நாட்டில் மிகவும் ஒரு கொடூரமான ஒரு இராணுவத்துக்குள், உண்மையில் அது ஒரு இராணுவ சிறைச்சாலை என்று தான் சொல்ல வேண்டும். உண்மையில் வடக்கை பொறுத்தவரையில் இராணுவ சிறைச்சாலைக்குள் தான் மக்கள் இருக்கிறார்கள்.
நன்றி.
தலைமை தாங்க உறுப்பினர் அவர்களே, எங்களுடைய இந்த இன்றைய விவாதத்தில் எங்களுடைய மக்கள் கடந்த யுத்தம் முடிவடைந்த பின்பு தொடர்ந்தும் ஒரு இராணுவத்தினுடைய பிடிக்குள், இராணுவத்தினுடைய ஆக்கிரமிப்புக்குள், அவர்களுடைய சட்ட திட்டங்களுக்கு அமைவாகத்தான் இன்று எங்களுடைய மக்கள் வாழ்ந்து கொண்டிருக்கிறார்கள். இராணுவ முகாம்களுக்கு அண்மையில் எங்களுடைய பெண்கள், எங்களுடைய சிறுவர்கள் இயல்பாக தங்களுடைய வாழ்க்கை முறையை வாழ முடியவில்லை. அந்த அந்த பெண்களுடைய அல்லது அந்த சிறுவர்களுடைய கௌரவம் பறிக்கப்படுகிறது. உண்மையில் எங்களுடைய பிரதேசத்தில் மக்களுக்கு சமமாக இராணுவ முகாம்கள் இருக்கிறது. அந்த இராணுவ முகாம்களுக்கு மிக நெருக்கமாக மக்கள் இருக்கிறார்கள். நான் அண்மையில் மன்னார் நடந்த ஒரு விடயத்தை குறிப்பிட வேண்டும். நான் மன்னாரில் ஒரு போலீஸுக்கு ஒரு கடிதம் எழுதியிருந்தேன், உங்களுக்கு அருகாமையில் நீங்கள் இராணுவத்திற்கு ஒரு இடத்தை கொடுக்கும்படியும், அந்த தற்பொழுது நகர மத்தியில் இருக்கின்ற இராணுவ முகாம் எடுக்க வேண்டியிருப்பதால் அந்த இடத்தை கொடுத்தால் இந்த இராணுவ முகாம் இங்கிருந்து உங்களுடைய நிலையத்துக்கு பக்கத்தில் வர முடியும் என்று கேட்டிருந்தேன். ஆனால் போலீஸிலிருந்து எனக்கு ஒரு பதில் வந்தது, இராணுவத்திற்கு பக்கத்தில் நாங்கள் இருக்க முடியாது, இராணுவத்திற்கு பக்கத்தில் போலீஸ் இருந்தால் இராணுவத்திற்கும் போலீஸுக்கும் முரண்பாடு வரும் என்ற எழுத்து மூலமான கடிதம் என்னிடம் இருக்கிறது. உண்மையில் இராணுவத்திற்கு பக்கத்தில் போலீஸ் இருக்க முடியாது என்றால் இராணுவத்திற்கு பக்கத்தில் எப்படி மக்கள் இருப்பது? போலீஸுக்கு ஒரு சட்டம், இராணுவத்திற்கு ஒரு சட்டம், இதுக்கு எல்லாம் நடுவில் எங்களுடைய மக்கள் எப்படி வாழ்வதென்று தெரியாமல் தவித்து கொண்டிருக்கிறார்கள். ஆகவே இந்த இப்படியான சூழ்நிலை இனிமேலும் தொடர்ந்து நடக்கக்கூடாது. கௌரவ அமைச்சர்கள், இந்த பிரதமர் ஜனாதிபதி அவர்கள் எங்களுடைய மக்களுடைய பிரச்சனைகளை ஏன் இன்னும் தங்களுடைய கவனத்தில் எடுத்து அதுக்கு நடவடிக்கை எடுக்கவில்லை? நான் நினைக்கின்றேன் கௌரவ ஜனாதிபதி அவர்கள் இராணுவத்தின் பிடிக்குள் இருக்கிறாரா, அல்லது இராணுவத்திற்கு பாதுகாப்புக்கு அமைச்சராக இருக்கிறாரா, அல்லது இராணுவம் சொல்வதை ஜனாதிபதி கேட்கிறாரா என்பதுதான் இன்று எங்களுக்கு இருக்க மிகப்பெரிய ஒரு கேள்வியாக இருக்கின்றது. ஏனென்று சொன்னால் பாதுகாப்பு அமைச்சர் இந்த நாட்டினுடைய ஜனாதிபதி, அந்த ஜனாதிபதிக்கு ஏன் உத்தரவிட முடியாது தங்களுடைய சொந்த நிலங்களை எங்களுடைய மக்களுக்கு கொடுப்பதற்கு? ஏன் ஜனாதிபதிக்கு உத்தரவிட முடியாது? அல்லது இராணுவம் சொல்வதை கேட்டு ஜனாதிபதி நடக்கிறார் போலதான் தற்பொழுது வெளியாக பார்க்கின்ற போது எங்களுடைய மக்களுடைய கோரிக்கையை ஜனாதிபதி முன்னெடுக்காத காரணம் இராணுவத்தினுடைய கோரிக்கையை மீறி ஜனாதிபதியால் முடிவெடுக்க முடியாமல் இருக்கிறதாகத்தான் ஒரு சில நபர்கள் தங்களுடைய கருத்தை வெளியிட்டிருக்கிறார்கள். உண்மையில் மனவேதனையான விஷயம், இந்த அரசாங்கம் உடனடியாக எங்களுடைய மக்களுடைய நடைமுறை பிரச்சனை, அரசியல் ஜாப் பிரச்சனை அது ஒரு பக்கம் இருக்கிறது, இன்று எங்களுடைய மக்களுடைய நடைமுறை பிரச்சனையை உடனடியாக இந்த நாட்டினுடைய தலைவர்கள் ஜனாதிபதி பிரதமர் அவர்கள் நேரடியாக தலையிட்டு எங்களுடைய மக்களுக்கு அவர்களுடைய சொந்த நிலங்களை வழங்க முயற்சி செய்ய வேண்டும் என்று கேட்டு விடைபெறுகிறேன். நன்றி.
பூமி ஸ்துதி. விலான் கௌரவ் ஹேஷா வித்தான மந்திரித்துமா.
மைதானே, அத தின மீ வெதகா சாக்காச்சாவோட சம்பந்தி வெலா அதாஸ் தக்கீமிட வஸ்தால பாதியும் பிரிபந்த பொத்துமாட்டு ஸ்துதி வாந்த வேணுவா. மே வேலாது விசேஷம் மதக்கிறாண்டோன அது அப்பேரட்டை ஆர்த்திக்கே பிலிபந்த விசேஷன் உணர்ந்து வெலா மேரட்டை ஆர்த்திக வெனுவேங் தாவகாலிக பிலியம் ஹொயனோ வெனுவட அநாகத்தே வெனுவேன் மேரட்ட யாபாத் சக்திமத் ஆர்த்திகா கொடநகன் கரு ஜனாதிபத்துமா கரு அகமத்துமா அத்துலு அமாத்தியமண்டலே பார்லிமெண்ட்டுவே பகுத்தரையாக உற்சாதாரண விழாவாக் மெத்தன மேரட்டே வசர கணனாவகட்ட பாசே ரட்டே ஜனதா பலாபுரத்து வச்ச ஏ வெனசக் எக்க சமாஜேட்ட பெஹதிலி விஸ்வாசியாக தபன் புலுவங் ஆக்காரே சக்திமத் ஆர்த்திகாக்குனே யோஜனா சம்மத விழா அதாஸ் ஜனதாவகின் அரகின் எவகேம ஏகட அவசிய கிரியாமார்கன விழாவ அப்படி அது விசேஷம் மே ஹெம பிரஸ்னிக்கம் மேரட்டை ஆர்த்திகே சக்திமத் கரன் ගන්නව සෑම් පියවරකම අපිට තියෙන ප්‍රශ්නේ තමයි පහුගිය කාල සීමාවක් පුරා මේ රටේ වෙච්ච සියලුම සම්මාදන ව්‍යාපෘති බොහොමයක් අපි විදේශ ණය මත කරපු සම්බන්ධන ව්‍යාපෘති තියෙන්නේ. මෙරටේ ජනතාවට අපි දුන්නනම් සහනාධාර ඒ කරපු සියලුම සුබසාධන වැඩසටහන් වලට පවා අපි මුදල් හොයාගෙන තියෙන්නේ විදේශ රටවලින් ණය ලබාගෙන. මෙන්න මේ තුල අපි අද රටක් විදියට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න ඉදිරියට යන්න නොහැකියාවක් තියෙනවා, පසුබැස්මක් තියෙනවා, ගැටලුවක් තියෙනවා. මේ ණය ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න. ඉතින් අපි හිතනවා ඒකට මේ සමස්ත රටේ ඉන්න බදු ගෙවන ජනතාවගේ බදු අරගෙන මේ ණය ගෙවන්න බෑ. මෙරටේ ජනතාවගේ බදු වලින් මේ මහා ණය කන්දරාවට ප්‍රශ්නයක් හොයන්න උත්සාහ කරනවා මම හිතන්නේ අපිට සාර්ථක ආර්ථිකයක් ශක්තිමත් ආර්ථිකයක් කරා යන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා අද ඒකට විකල්ප විදියට මේ රටට අපි දන්නෝ ඉතිහාසයේ පුරා මේ ආසියාවේ දකුණු ආසියාවේ රටවල් අතර වෙළඳාම ගැන වෙළඳ කේන්ද්‍රීය ස්ථානයක් විදිහට මේ ශ්‍රී ලංකාව ගැන කතා කරා. අපිට තියෙන ඉතිහාසයේ වෙළඳාම ගැන වෙන මේ ආසියා රටවල් කාටවත් නැහැ. අපි වෙළඳාම ගැන වෙළඳාම තුලින් ශක්තිමත් රාජ්‍යයක් විදිහට පහු ඉතිහාසයේ පුරාම පහුගිය කාල සීමාව පුරාම හොයලා බැලුවොත් තියෙනවා. මේ මෑත කාලයේ පුරාවට අවුරුදු 50කට 75කට මෙහා මේ තිබිච්ච වෙළඳාමෙන් ශක්තිමත් වෙලා තිබිච්ච ශ්‍රී ලංකාවේ ආර්ථික ශක්තිය හීන වෙලා තියෙනවා. ඒකට මම දකින විශාල වෙනස තමයි හේතුව තමයි අපි එදා ආර්ථික වශයෙන් ශක්තිමත් වුණේ අපි යටත් විජිතවාදීන් විදිහට ඉන්නකොට මේ රට තුල කෘෂිකාර්මික අපනයන යන විශාල ප්‍රමාණයක් සිදු වුණා. ඒක ක්‍රමක්‍රමයෙන් අපනයන විවිධාංගීකරණයක් නොවීම. අපි අදටත් අපි පාසල් යන කාලෙත් මේ ඉන්න අපේ දරුවෝ දැන් අද පාසල් යන වෙලාවෙත් අපි ඉන්න අපේ අපනයන ප්‍රධාන අපනයන භෝග තේ රබර් පොල් ඔය පහුගිය කාලේ එකතු වෙච්ච ඇඟලු. හැබැයි මෙතනින් එහාට අපි හිතුවේ නැහැ. උදාහරණයක් විදියට දැන් අපි වෙළඳාමෙන් අපනයනීය ශක්තිමත් කරගෙන ආර්ථික ශක්තිමත් ඉතිහාසයක් තිබුණට අපිට පිටිපස්සේ ඉඳ සිංගප්පූරු වගේ රටවල් කොළඹ බලාගෙන කොළඹ ගැන කතා කරලා ඔවුන්ගේ රට දියුණු කරගත්ත කියලා අපි අහලා තියෙනවා. හැබැයි අපිට එතෙන්ට යන්න බැරි වුණේ හේතුවයි මේ අපනයන විවිධාංගීකරණය මේ රටේ මෙච්චර සම්පත්තියේ දේව ප්‍රයෝජනයට අරන් මේක අවශ්‍ය විදියට කළමනාකරණය කරගන්න මම විශ්වාස කරනවා හැම රජයක්ම අපොහොසත් වුණා. පහුගිය හැම රජයක්ම අඩු වැඩි වශයෙන් අපොහොසත් වීම තුල තමයි ඒ අවශ්‍ය ඒ සර්ණමය අවස්ථාව මේ රටේ අහිංසක මිනිස්සු බලාපොරොත්තු වෙන ඒ අදටත් අපි දියුණු වෙමින් පවතින රටක් කියන මේ නම තුල ඉන්න සිද්ධ වුණේ. ඒ නිසා දැන් අද අපි හිතනවා ලොකු ඉඩක් හැදිලා තියෙනවා. මේ හැදිලා තියෙන ඉඩ තුල මේ නිර්මාණය වෙලා තියෙන මාර්ගය තුල අපේ රටට තීරණාත්මක ගමනක් යන්න පුළුවන් සංදිස්ථානයකට මේක යොදා ගන්න පුළුවන්. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉන්දියාව වගේ රටවල් දැන් සිංගප්පූරු වගේ රටවල් වල මොන සම්පත් තිබිලාද අද සම්වර්ධිත රටවල් බවට පත් වෙලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා මේ රටේ සේවා ප්‍රායණය කරන අපි හැමදාම යපුනේ ගෘහ සේවිකාවෝ අරාබි රටවල් වලට දීලා මේ මෑත කාලේ ඒත් කාර්මික විදියට නැතනම් කම්කරු විදියට කොරියාවට යවලා ඒකෙන් තමයි අපි විදේශ විනිමය බොහොමයක් ලබාගන්නේ. ඇයි අපිට බැරි මේ රටේ කොච්චර බුද්ධිමතුන් ඉන්නවද? බුද්ධිමතුන් ජාත්‍යන්තර ඔබින විදියට නිර්මාණය කරන්න වෘත්තීය දක්ෂතාවයන්ගෙන් පිරිපුන් ඉංජිනේරුවරු වෛද්‍යවරු නිර්මාණය කරන්න අපි කොයි වෙලාවෙද කටයුතු කරලා තියෙන්නේ? ඒ නිසා අපි විශ්වාස කරනවා පරිගණක ඉංජිනේරුවරු ඒ වගේම යම් යම් වෘත්තීයන්ගෙන් දක්ෂතාවයේ තියෙන පාසල් අධ්‍යාපනයේ විශ්වවිද්‍යාලයට යන්න බැරි දරුවා එතනින් එහාට නිර්මාණය කරන්න ඕන ජාත්‍යන්තරයට ඔබින මේ රටට සම්පතක් විදියට අපිට ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් නිර්මාණය කරන තුරු මම විශ්වාස කරනවා මේ රජයේ ඒ වෙනුවෙන් පියවරක් තියෙනවා. සාමාන්‍ය පෙළෙන් gedera නවතින දරුවා ත්‍රිවිල් එකකට නැගලිවිල්ලා හන්දිය ගානේ ත්‍රිවිල් රැකියාවක් කරන තරුණයෙක් බවට පත් නොවි අවුරුදු 13ක් අනිවාර්ය පාසල් අධ්‍යාපනය තුල ඌට පුළුවන් වෙන ඒ අධ්‍යාපනය තුලින් යම් වෘත්තීය ගමනකට ශක්තිය හදාගන්න. අපි විශ්වාස කරනවා ඒක මේ රටේ ආර්ථිකයේ නවමු පෙරලියකට ප්‍රධාන අවශ්‍යතාවයක් විදිහට කරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඇතුළු කර ජනපතිතුමා දකින්න ඇති. සර් අපි මෙන්න මේ සියුම් තැන් ගැන අවබෝධකින් කටයුතු කරොත් මේ ගැන අපි විශ්වවිද්‍යාලයෙන් එළියට එන අපේ තරුණ කණ්ඩායම ගැනම හිතාගෙන ඉන්නේ නැතුව මේ රටේ බුද්ධිමත් මේ ශ්‍රම වෙළඳපොළට ඔබින තරුණයා නිර්මාණය කරන්න කටයුතු කරොත් මම හිතනවා ඒක ඉතාම ඵලදායි. ඒ වගේම තමයි අද අපේ අපනයනය අඩුවෙන තා ප්‍රධාන හේතුවක් තමයි මේ රටට ආයෝජක ඕන තරම් එන්න ඉන්නෝ. මේ රටේ ආයෝජනය කරන්න ඕන තරම් විදේශිකයෝ ඉන්නෝ. හැබැයි පහුගිය කාලය තුළ නිර්මාණය වෙලා තිබුණේ ආයෝජකයෝ ඌට ඇවිල්ලා මේ රටේ ආයෝජනය කරන්න පුළුවන් වටපිටාවක් නෙවෙයි. ආයෝජකයෙක් මේ රටට ආව නම් අපි දැක්කා එදා ඉස්සෙල්ලම ආයෝජකයාට මේ රටේ තියෙන ඒ පරිසරයට අවශ්‍ය විදිහට තමන්ගේ ව්‍යාපාර ස්ථානගත කරන්න ඉස්සෙල්ලා මේ ඩීල් කාර්යයන්ට අහුවෙලා ඩීල් කාර්යයන්ට කොමිස් දීලා ඉවර වෙලා ආයෝජනයට එන්න ඉස්සෙල්ලා මේ රටේ වාඩි වෙන්න තමන්ගේ ආයෝජනය ගැන කතා කරන්න කොමිස් මුදල් දෙන්න සිද්ධ වුණා. අනේ ඒ තුලින් ආයෝජකයෝ මේ රට ඇතහැරලා ගියා. ඔවුන් ආයෝජනය කරන්න බය වුණා. මේ රටේ තිබිච්ච පහුගිය කාල සීමාව තුළ තිබිච්ච ප්‍රජාතන්ත්‍රවාදයේ වලපල්ලට ගීමේ සිදුවීම් එක්ක ආයෝජකයෝ මේ රටේ ආයෝජනය කරන්න අකමැති. අද ඊට වැඩිය වෙනස් ගතියක් තියෙනවා. අද ආයෝජකයෝ මේ රටට ඇවිල්ලා ආයෝජනය කරන්න පුළුවන් ආකාරයේ පරිසර නිර්මාණය කරලා තියෙනවා. නීති රීති ටික ලිහිල් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් සංවේදීව කටයුතු කරන්න පුළුවන් අමාත්‍යවරු මං හිතන්නේ ගරු අග්‍රාමාත්‍යතුමා පත් කරලා තියෙනවා. එනිසා අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච ඒ සර්ව ශක්තිමත් ආර්ථික ගමනක් යන්න අවශ්‍ය නම් මේ ණය මුදල් වලින් බේරිලා මේ ණය බරෙන් මේ රට නිදහස් කරගෙන මේ රටට ඔරොත්තු දෙන ආකාරයේ ණයක් එක්ක මේ රට සංවර්ධන මාවතට අරගෙන යන්න නම් ආයෝජකයෝ ඇවිල්ලා ඍජු විදේශ ආයෝජන මගින් මේ රටේ අපනයනය ඉදිරිපත් කරන්න ඕනේ. නිසා අද ඒකට අවශ්‍ය පියවරයන් තමයි මේ ගන්නෙ. දැන් උදාහරණයක් විදිහට මම කිව්වොත් එහෙම ගරු සභාපතිතුමනි 1977 වෙනකොට අපි කෘෂිකර්මික අපනයන 79.3% තිබිලා තියෙනවා. අද ඒක 2015 23කට පල්ලෙහාට බැහැලා. ඇයි අපි අනිත් රටවල් එක්ක සමගාමීව අපි ඉස්සරහට ගියේ නැහැ. අපි වැටුනේ ඒක. හැබැයි අපි ආනයනික වශයෙන් ගත්තොත් මේ වෙනකොට බලන්න දැන් අපනයන අපේ ආදායම තියෙන්නේ 2015 US ඩොලර්ස් 10,504යි. හැබැයි මේක ආනයන තියෙනවා 18,934ක්. මේ වෙනස මේ මහා පරතරය නැති කරගන්න නම් අපි ඉස්සරහට යන්න ඕන. අපිට මොකද උනේ පහුවේ කාල සීමාව තුළ අපි අමාරුවෙන් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මේ රටේ පුංචි ව්‍යාපාරිකයෝ රටේ අහිංසක ජනතාවගේ රැකියා ප්‍රශ්නේ මේ ඔක්කොටම උත්තර හොයන්න මට අපි මතකයි පහුගිය කාල සීමාව පුරා 90 දශකයේ 80 දශකයේ අගභාගයේ මේ රට තුළ මහා ගාමන්ස් නැත්තං ඇඟලුම් කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් ඇති කරා. මේ තුලින් අපි හිතනවා විශාල ආයෝජනයක් විශාල අපනයනයක් අපිට සතුව තිබුණා. මේ අපනයන ශක්තිය හීන වුණා පහුගිය කාල සීමාව තුලේ GSP Plus අහිමිවීම. හැබැයි මේ GSP Plus අහිමිවීමත් එක්ක ගාමන්ට්ස් නැත්නම් ඇඟලුම් කම්මල් තිබිච්ච ව්‍යාපාරිකයෝ හිමින්සැරයකින් බැහැර වුණා. ඒ තුලින් අපේ තිබිච්ච මහා විශාල කොටසක් අපේ ආයෝජනයේ මහා විශාල කොටසක් අපනයනේ මහා විශාල කොටසක් අහිමි වෙලා ගියා. අද අපිට GSP Plus ලැබිලා තියෙනවා. මේ රජයේ පිළිබඳව මේ රට මේ යන නිවරි දිශාව පිළිබඳ අවබෝධයක් ලැබිලා. ඒ නිසා අපි විශ්වාස කරනවා ආර්ථිකය ශක්තිමත් කරන නම් හොඳ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ රජයේ රාජ්‍යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ යුතුයි. නීතිය වල්වැදිච්ච යුගයක තියෙනකොට මං හිතන්නේ විදේශ ආයෝජක මේකට එයි කියලා. එහෙම එනවනම් ඉන්නේ අර පැකර්ල වගේ මේ රටේ මුදල් ටික බෙල් මෙරිකලා හරි අරගෙන යන්න පුළුවන් කණ්ඩායමක් විතරයි. අපි විශ්වාස කරනවා රටට අවශ්‍ය ගමනක් රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච ගමනක් මේ රට නැවත නැවතත් තවදුරටත් අපි සංවර්ධනය වෙමින් පවතින රටක් කියන ඒ ඛේදනීය තත්ත්වයෙන් ඉහළට ගිහිල්ලා මෙතරම් සම්පත් තියෙන මෙතරම් හොඳ ශක්තිමත් ශ්‍රම බලකායක් තියෙන ආසියාවේ ජපානයේ දෙවෙනි වන බුද්ධිමතුන් ඉන්න රට විදියට අපි සලකන මේ ලංකාවේ මාතෘභූමියේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපි නායකයෝ සියලු දෙනාගේ ශක්තිය හයිය දැන් ඕන කියන එක පිළිඅරගෙන ඒකට අවශ්‍ය කටයුතු කරනවා. හැබැයි ඉතින් අපි කනගාටුයි. බහුතරයක් මේ ගමනේ යනකොට බහුතරයක් මේ ගමනට ශක්තිය දෙනකොට දේශපාලන ભેදයකින් තමන්ගේ තානාන්තරවල තියෙන වටිනාකම් ගැන හිතන්නේ නැතුව මේ ගමන යනකොට සුළු පිරිසක් මේකට කකුලෙන් අදිනවා. ඒක මේ රටේ මං හිතන්නේ ඉතිහාසයේ පුරාටත් තිබ්බා. කනගාටුයි මේ වගේ වෙනසක් වෙලා මේ වගේ ගමනක් යන්නේ හැරු දැනුම් ලක්ෂයේ විදියට යොදාගෙන තියෙන වෙලාවෙක කකුලෙන් අදිනුට මං හිතන්නේ රටේ ජනතාවේ වෙන ඒ වෙනුවෙන් අවශ්‍ය තීන්දුව తీරන අනාගතය උන්ට ලබා දෙනවා කියන එක මතක් කරන ගමන් මම එක කරුණක් කියලා මගේ කතාව අවසන් කරනවා ගරු සභාපතිතුමනි අපේ චාර්ල්ස් මන්ත්‍රීතුමා මම දැකලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ අපිත් එක්ක පළවෙනිට වාඩි වෙච්ච දවස් ඉඳලාම එතුමා හැමදාම මේ සංවේදී ප්‍රශ්න ගැන කතා කරනවා එතුමාගේ ජනතාවට මේ ප්‍රදේශයේ තියෙන ජනතාවට තියෙන ප්‍රශ්න ගැන කතා කරනවා මේකට උත්තරයක් මේකට එතුමා කතා කරනවා එතුමා දමිළ භාෂාවෙන් කතා වුණාට අපි අහගෙන ඉන්නවා සිංහලෙන් මේකට උත්තරයක් මම දැකලා නැහැ මේ පාර්ලිමේන්තුවේ කොහෙවත් හරියට දැනෙන උත්තරයක් හම්බෙන නිසා මම විශ්වාස කරනවා සහෝදර මන්ත්‍රීවරයෙක් තමන්ගේ ජනතාව වෙනුවෙන් හැම වෙලාවෙම මේ ඉල්ලීම් කරන්නේ මේ ශ්‍රී ලාංකිකයන් විදියට ඔවුන්ටත් තියෙන ඒ අයිතිය පිළිබඳව இல்ல නෝ වෙන වෙන දේවල් இல்லන්නේ ඒ නිසා මම ගරු අග්‍රාමාත්‍යතුමාගේ අතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කරන සිංහල මන්ත්‍රීවරයෙක් විදියට මේ රටේ දෙමළ මිනිස්සුන්ට තියෙන ඒ ආදරණීය අයිතිය මේ රටේ භූමියේ මුස්ලිම් මිනිස්සුන්ට තියෙන අයිතිය වෙනුවෙන් සාධාරණ අයිතිය වෙනුවෙන් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදලාද නිර්මාණය වෙන මේ ගමනට තව කවුරු හරි කකුල් වලින් අදින්න ඉන්නවනම් ඒව පැත්තකින් තියන්න මේකේ සියලු දෙනා එකතුලා මේ ගමන යන්න බෑ ඒ නිසා මේකට කැමති මේ මේ ප්‍රශ්නය ගැන සංවේදීතාවයක් තියෙන සියලු දෙනා එකතු වෙලා මේ රටේ මේ තියෙන එකමුතුභාවය ආරක්ෂා කරගන්න අවශ්‍ය තීන්දුව తీරන ගන්න කටයුතු කරන්න ඔබතුමන්ලට හැකි වේවා කියමින් මගේ වචන කීපයක් අවසන් කරනවා මිස්ති
ඔබ ස්තුතියි මිලට ගරු පියල් නිසන්ත මන්ත්‍රීතුමා
ගරු සභාපතිතුමනි මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා අද මේ මාතෘකාව සම්බන්ධව මටත් විනාඩි කීපයක් ඔබතුමා කතා කරන්න ලබා දීම පිළිබඳ ඒ වගේම අද මේ පාර්ලිමේන්තුව තුල මම දැක්කා ඉතාමත්ම හරවත් වූ ඒ වගේම මේ ශේෂ්ත්‍රයට අදාළ වූ කරුණු ඉතාමත්ම හොඳින් සභාව වෙත ඉදිරිපත් කර. ඒ වගේම මම දැක්කා ඊට අමතරව දේශපාලනික වශයෙන් තමන්ගේ ප්‍රතිරූප ගොඩනගා ගන්න එහෙම නැත්නම් තම කණ්ඩායමේ ප්‍රතිරූප ගොඩනගා ගන්න කතා කරන කතාත් අපට පැහැදිලිව දක්නට ලැබුණා. හැබැයි ගරු සභාපතිතුමනි මට කියන්න තියෙන්නේ මේ සියලු කතාත් අතර 2014ට සාපේක්ෂව ඍජු අපනයනය 147කින් අඩු වෙලා මේක තමයි ඇත්තම தත්ත්වය. හැබැයි අපි හිතුවේ මේ රටේ ජනතාව හිතුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු කණ්ඩායම එනකොට මේ රටේ බොහොම ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගෙනවා. ඒ ආර්ථිකය ගොඩනැගෙනවත් එක්කම රට සුකිත මුදිත වෙනවා. ජනතාව අතර හොඳට සල්ලි ගැවසෙනවා. ඒකත් එක්ක ඒ අයට ජීවත් වෙන්න පුළුවන් කියලා. අද පැහැදිලිවම මේ අහපාලන ආණ්ඩුව ගිනියන වැඩපිළිවෙලත් එක්ක අද ජීවත් වෙන්න නෙවෙයි මිනිසුන්ට කා කියා ගන්න බැරි මට්ටමක් උදා වෙලා තියෙනවා. කොටස් වෙලඳ පොළ ගත්තත් ගරු සභාපතිතුමනි අද ඇද වැටිලා තියෙන්නේ. හැබැයි මෙහාය කතා කරන්නේ මෙහාය කතා කරන්නේ මහා ආර්ථික ඔස්තාර්ලා විදියට ඒ වගේම සියලු දේවල් දන්න මේ රට ඉතාමත්ම හොඳින් සංවර්ධනය කරන්න බොහොම වේගෙන් සංවර්ධනය කරන්න පුළුවන් අය හැටියට. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ කතා කරන මේ අය අද ජනතාව විසින් කුණු බක්කියට දාලා ඉවරයි. කතාව විතරයි. කතාව නම් දෝලාවෙන් යන්න වෙන්නේ පයින් තමයි කියනවා වගේ අද කතාවට පමණක් සීමා වෙලා අද රටේ ආර්ථිකය පිළිබඳව අපනයනයේ පිළිබඳව ආනයනයේ පිළිබඳව මහා ලොකුවට කතා කරනවා. මම ජීවත් වෙන්නේ බේරුවල ආසනයේ ගරු සභාපතිතුමනි. අපි දන්නවා දැන් මහා ලොකුවට මේ ආණ්ඩුවේ උදවිය කතා කරා GSP සහනය පිළිබඳව. මේ GSP සහනයත් එක්ක මත්සයින් පිළිබඳව තිබිච්ච තහනම ඉවත් කරලා යුරෝපයේ මේ මත්ස සහනම ඉවත් වීමත් එක්ක මේ දීවර කර්මාන්තයට සුබදායි කලදසාවක් එයි කියලා හිතුවා. අද අපි පැහැදිලිවම අන්න දීවර ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක් හැටියට ඒ දීවර ප්‍රදේශ නියෝජනය කරන මහජන නියෝජිතෙක් හැටියට අද දීවරයට වෙලා තියෙන තත්ත්වය මොනවාද කියලා අද වෙනකොට දීවරයව ඒ හිටපු තැනින් දශමයක් උස්සලා තියන්න මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙන මේ GSP සහනය ලැබුණා කියලා මෙයට ඒ කටයුත්තේ ජනතාවට ඒ දීවර ජනතාවට සහන දෙන්න ලැබිලා නැහැ. ඒ විතරක් නෙවෙයි දීවර කර්මාන්තය ගැන කතා කරනකොට ගරු සභාපතිතුමනි මන් නියෝජනය කරන බේරුවල ආසනේ මේ වන විට ඉතාමත්ම ඛේදනීය තත්වයකට පත් වෙලා තියෙනවා දීවර ජනතාව. ඒ ඛේදනීය තත්වේ අද වෙනකොට මැරිච්ච සංඛ්‍යාව 12 දක්වා වැඩි වුණා. අද අර අපේ ලාසරස් දේවස්ථානයේ ඒ දේව මහෝත්සවයට සම්බන්ධ වෙච්ච ආදරණීය ජනතාවගෙන් අද වෙනකොට මියගිය සංඛ්‍යාව 12යි. ඒ වගේම විශේෂයෙන්ම අතුරුදහන් වෙච්ච සංඛ්‍යාව 4යි. රෝහල් ගත වෙච්ච සංඛ්‍යාව 31 දක්වා වැඩි වෙලා තියෙනවා. දැන් මේ තත්ත්වය ඇති වෙන්න හේතුව මොනවද? මේ අය මහා ලොකු මහ ප්‍රාණ වලින් කතා කරනවා. හැබැයි දීවර කර්මාන්තේ ප්‍රමිතියක් ඇතුව වැඩ කරන්න කිසිදු වැඩ පිළිවෙලක් නැහැ. අන්න ඒ නිසා තමයි අද මේ දීවර කර්මාන්තේ ප්‍රමිතිය නැති නිසා තමයි අද මේ මරණ සංඛ්‍යාව සිදු වුණේ. ඒ නිසා ජීවත් වෙන්න කියලා ජනතාව දෙවියන් අදින යදින කාලේ අද ඒ අහිංසක ජනතාව ඒ මරණයට පත් වෙන මොහොතේ බෝට්ටුව පෙරලිලා නැවතත් ආයේ සිද්ධ වුණේ දෙවියන්ට යදින්න අපිව බේරගන්න කියලා. හැබැයි මේ රජයට වැඩ පිළිවෙලක් තිබුණේ නැහැ ඒ ජනතාව සෙනිකව බේරගන්න. එහෙම බේරගන්න වැඩ පිළිවෙලක් තිබුණා නම් ඔය මියගිය සංඛ්‍යාව 12 දක්වා වැඩි වෙන්නේ නැහැ ගරු සභාපතිතුමනි. ඒ 12 දක්වා වැඩි වෙන්නේ නැහැ. ඉතාමත්ම අඩු සංඛ්‍යාවකින් මේ මියගේ සංඛ්‍යාව අඩු කරගෙන ඒ ජනතාව ගලවා ගන්නට හැකියාව ලැබුණා. එනකොට අපි දැක්කා සමහර උදවිය මාධ්‍ය සම්දර්ශන ගරු රඟපෑම් තියෙනවා යහපහල නාණ්ඩුවේ උදවිය ගරු රඟපෑම්. මම පැහැදිලිව දන්නවා ඒ සිද්ධිය සැලවෙච්ච මොහොතේම මම ඒ ස්ථානෙට ගිහිල්ලා ඒ වෙලාවෙ ඉඳලා සිදුවෙච්ච සිදුවීම් දිහා අරගෙන බැලුවන් පස්සේ ඉතාමත්ම ඛේදනීයයි. මම ආඩම්බර වෙනවා බේරුවල ආසලේ ඉන්න මුස්ලිම් දීවර ජනතාව පිළිබඳව. ඒ වගේම මම ගෞරව කරනවා ඒ ජනතාවට. ඒ වෙලාවේ ශනිකව ඒ දීවර ජනතාව එකතු වෙලා තමයි ඒ ජීවිත ටිකක් බේරගත්තේ. පසුව නම් ඉතින් පැය කීපයක් ගියාට පස්සේ තමයි මේ රජයේ අවධානය යොමු වුණේ. අන්න එවැනි තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා දීවර කර්මාන්තේ විතරක් නෙවෙයි මේ රට ඉදිරියට ගෙනියන්න නම් පැහැදිලි ප්‍රමිතියේ යුතු වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. අන්න ඒ වැඩපිළිවෙල
පොයින්ට් ඔෆ් ඕඩර්. සභාපතිතුමනි, මේ පට්ටපල් බොරුනේ කියන්නේ මේ රටේ රජයක් විදියට මේ අර මැරෙන මිනිස්සු බේරගන්න කවුරුවක් ගෙනෑලු අපි දැක්කා. නෑ බොරු
කියයි කතා කරගෙන.
සභාපතිතුමනි
හොඳයි,
මේ රංගපාන නළුව පිළිබඳව නළුවන්ට වෙනම මේ රඟපාන නළුවන්ට වෙනම අවස්ථාව ලබා දෙන්න. හැබැයි මම ඒ ස්ථාන හිටපු කෙනෙක් හැටියට ඒ ජනතාව විපතට පත් වෙච්ච මොහොතේ ඉඳලා අද දක්වා ඒ ජනතාවත් එක්ක ඉන්න කෙනෙක් හැටියට අපි දන්නවා රුපියල් ලක්ෂයක් ලබා දුන්නා කියලා මිය ගිය කෙනෙකුට අපි සන්තෝෂ වෙනවා එවැනි මුදලක් ලබා දීම සම්බන්ධව. හැබැයි ලක්ෂයක් ලබා දුන්නා කියලා ඒ මිනිස්සුන්ගේ ජීවිත රුපියල් ලක්ෂයකට මේ රුපියල් වලට මිල කරන්න බෑ කියන එක අපි කියනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා දැන් වෙලා තියෙන ওই தත්තේ අපි ගරු මන්ත්‍රීතුමාලා අපි දන්නවා ඕගොල්ලෝ මේ ඛේද වාචකයේ පිළිබඳවක්වත් හරි අවබෝධයක් නැතුව ඔබ බොහොම ඔබලට සතුටුයි මේ පාර්ලිමේන්තුවේ මේක විගණමක් කරගන්නවට මේ ඛේද වාචකයේ විගණමක් කරගන්න ලෑස්ති වෙන මන්ත්‍රීවරු. ඒ නිසා බොහොම ඛේදනීය තත්ත්වයක් තියෙන්නේ. මම ඒ නිසා පැහැදිලිවම කියනවා හොඳ වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ ප්‍රමිතියකින් යුතුව ඒකට යුතු ඉටු කරනවා නම් හොඳයි. දීවර ඇමතිවරයා කරන්න ඕන සියලු දේවල් තියද්දි මොකද කරේ? ඒ යාත්‍රාවේ බලපත්‍රයේ තහනම් කරා. මේකද කරන්න ඕනේ?
ඔබතුමාට තව විනාඩියක්
මේකද කරන්න ඕනේ? ඈ දීවර ඇමති කරන්න ඕනේ මේ යාත්‍රාවේ බලපත්‍රය අවෝසි කරන එක නෙවෙයි. ඊට වඩා එහාට ගියපු ජනතාවාදී ඒ දීවර ජනතාව වෙනුවේ මැරිච්ච ජනතාව වෙනුවේ වැඩපිළිවෙලක් කරන්න ඕනේ. ඒ වැඩපිළිවෙල මොනවාක්වත් නැහැ. ඒ නිසා අපි කියනවා දීවර ඇමැතිතුමාට කියනවා අපේ හිතවත් මේ ප්‍රමිතියෙන් යුතු දීවර කර්මාන්තයක් නිර්මාණය කරොත් මං හිතන්නේ මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි විශේෂයෙන්ම
මේ
මියගේ පවුල්වලට අපේ ඒකාබද්ධ විපක්ෂයේත් මේ පාර්ලිමේන්තුවේත් ශෝකයේ මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමින් අපි පැහැදිලිවම නැවත නැවතත් කියන්නේ මෙවැනි තත්ත්වයක් නැවත ඇතිවීමට ඉඩ තියන්න නැතුව කටයුතු කරන්න මේ රජයේ වග බලා ගන්න ඕන කියන පණිවිඩය ලබා දෙමින් මම නිහඬව ඉන්නවා. බොහොම ස්තුතියි.
ගරු ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා.
මුලාසනේ ගරු සභාපතිතුමනි, ඉතා කාලෝචිත මාතෘකාවක් පිළිබඳව මේ ගරු සභාවේ සාකච්ඡා කරන අවස්ථාවේදී මටත් අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට මා මූලිකව ස්තුතිවන්ත වෙනවා. ඇත්තෙන්ම මා නියෝජනය කරන කන්ද උඩරට මහනුවර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට විශේෂයෙන්ම පහුගිය කාල පරිච්ඡේදය පුරා කඩාවැටුණු තේ කර්මාන්තය පිළිබඳව තේ මිල පිළිබඳව නොයෙකුත් ආකාරයේ සාකච්ඡාවන් මේ සභාවේදී වුණා. අද තේ සඳහා තේ වගාකරුවන් සඳහා සාධාරණ මිලක් ලැබෙනවා. පොහොර සානාධාරය ලැබෙනවා. ඒ වගේම අපේ කොට්ටාසියේ අපනයන කුෂ්කර්මාන්තය ආශ්‍රිතව
මන්ත්‍රීතුමෙක් කැටියට මේ වෙනුවෙන් මැදි අත්තේ.
හොඳයි, බොහොම ස්තුතියි. ගරු
මහින්දාමරියුර මන්ත්‍රීතුමා, ඇමතිතුමා,
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ මගේ නමත් එක්ක අමාත්‍යාංශ සඳහන් කරමු නිසා කෙටි උත්තරයක් දිය යුතු වෙනවා. මේ පසුගිය දිනවල ඇතිවුණු සිද්ධිය පිළිබඳව එහිදී මේ පියල් නිශාන්ත මන්ත්‍රීතුමා සඳහන් කරේ දිවර අමාත්‍යාංශයේ මේකේ වගකීම් බාර ගන්න විදියට, ඒ වගේම දිවර අමාත්‍යාංශයෙන් මේකට ක්‍රියාමාර්ගයක් ගත්තේ නැති විදියට මම පැහැදිලිවම සඳහන් කළ යුතු වෙනවා. මේ දිවර බෝට්ටුවලට මගින් ප්‍රවාහනය කරන්න අයිතියක් නැහැ. ඒ සඳහා අවශ්‍ය නීති රීති සියල්ලම අපි සකස් කරලා තියෙනවා. ඒ වගේම යම් ආකාරයකින් ඒ බෝට්ටුවක යන සියලුම දෙනා ආරක්ෂක කබා පැලඳ යන්න ඕන. ඒ නීතිය තියෙද්දි තමයි ඊට පරිබාහිරව මේ කටයුත්ත සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේක අමාත්‍යාංශයේ විදියට අපිට වගකීමක් බාර ගන්න පුළුවන් කාරණයක් නෙමෙයි. අපි සම්පූර්ණ නීත්‍යානුකූලව කටයුතු කරන ආකාරය පිළිබඳව ඒ අය දැනුවත් කරලා තියෙනවා. නීති රීති පනවල තියෙනවා. වරින් වල ගෙනල්ලා ලිඛිතවත් වාචිකවත් ඒවා කියලා තියෙනවා. ඒ නිසා සම්පූර්ණ නීති විරෝධී වැඩක් තමයි ඒ යාත්‍රා හිමියන් කරලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි ඒ යාත්‍රා වල බලපත්‍ර කැන්සල් කරේ. ඒ වගේම අද කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරා මම කියන්න සතුටුයි, මේ අය වෙනුවෙන් ලක්ෂයක වන්දි මුදලක් ලබා දෙන්න. මීට පෙර හැම කිසිම අවස්ථාවක මේ වගේ සංචාරයකට ගිහිල්ලා වන්දි දීලා නැහැ රජය. මමත් ආපදා කළමනාකරණ අමාත්‍යවරයා විදියට හිටියා. මම මේ වෙලාවේ ඉල්ලීම් කරපු අවස්ථාවන්වලවත්
මේක විවාදයකට යන්න එපා. ඒ තුම පැහැදිලි කිරීමක් කරන්නේ. ඔව්. හොඳයි, දැන්
ගරු ඇමැතිතුමා, ඔබතුමා වැරදි චිත්‍රයක් මවන්න සූදානම් වෙන්න එපා. මම ඔබතුමාට බොහොම ගරු කරන කෙනෙක්. මේ ඇවිල්ලා විනෝද චාරිකාවක් ගියපු එකක් නෙවෙයි, චාරිකාවක් ගියපු එකකුත් නෙවෙයි. මේක අපේ පල්ලියේ තිබිච්ච දේව මෞස්සවේදී ඒ ගරු ඇමැතිතුමා ඇති ඒක නිසා
ගරු ඇමැතිතුමා පැහැදිලි කරන්න.
නෑ, වැරදි නෙවෙයි. ඔබතුමා තමයි ඒක වැරදි විදියට අර්ථ නිරූපණය කරේ. මම දීවර අමාත්‍යවරයා විදියට අපි දෙන්නේ මාළු අල්ලන්න බෝට්ටු වලට අවසර. මගින් ප්‍රවාහනය කරන්න කිසිම ආකාරයක අපි අවසරයක් දීලා නැහැ. අපි අවසර දෙන බෝට්ටු ප්‍රමාණයක් තියෙනවා. ඒ දෙනකොට ඒකට නීති රීති පනවනවා, ආරක්ෂක විධිවිධාන තියෙනවා. එවන් කිසිදු අනුමැතියකින් තොරව තමයි මේ කටයුත්ත සිද්ධ කරලා තියෙන්නේ.
පැහැදිලි, පැහැදිලි. හොඳයි. රෝහිත, අපි කවුද එතන?
ගරු ඇමතිතුමනි, ඔබතුමා දීවර ඇමතිවරයා හැටියට මගින් ප්‍රවාහනය කිරීම ගැන තීන්දුවක් ගැනීම ගැන සතුටු වෙනවා. නමුත් ගරු ඇමතිතුමනි, මේ දේව මෙහෙය යුසේ මුරුන්දුන්ගේ පල්ලිය පවත්වන්නේ අද ඊයේ නෙවෙයි අවුරුදු 39ක් 40ක් ඉතිහාසෙට දිවෙනවා මේක. මේක මේ විතරක් නෙමෙයි ගමුවේ සිද්ධ වෙනවා. මේක තමයි පළවෙනිතරම මේ වගේ දේ සිද්ධ වුනේ. අත්ත වශයෙන්ම මේ දීවර යාත්‍රාවේ මේ පෙරළුණු දීවර යාත්‍රාවේ හිමිකාරයා දන්නෙත් නෑ මේ දීවර යාත්‍රාව මේකට ගියා කියලා. හිමිකාරයා දන්නේ නෑ. මේක මේකට සුදුසු පුජ්‍යලයක් නෙවෙයි මේ දීවර යාත්‍රාව වරන් ගියේ. නමුත් මම ඔබතුමාට කියනවා මේක වෙනත් කෝණයකින් බලන්න එපා. මේ දීවර යාත්‍ර මොකද හේතුව කතෝලික බැතිමතුන් සහ කතෝලික ප්‍රජාව තමයි වැඩිපුර දීවරසේ මේ නියලෙන්නේ. ඒ අයගේ එක පැත්තකින් දීවරයන් වෙනුවෙන් කරන දේව මෙහයක් මේක. දීවරයන් වෙනුවෙන්. ඒ නිසා මේක එකපාරටම ඔබතුමා මේ මේ මේවා අවලංගු කිරීමෙන් වෙන්නේ
තවත්
තවත් ආගාදර. මොකද මේ ඇරිච්ච පවුල් වල අයටම තමයි.
ආයෙත් මේක විවාදයකට යන්න එපා. ගරු මන්ත්‍රීතුමා මේක
සානුකම්පිතව බලන්න.
විශේෂ විපත්තියක් නිසා අපි ඉඩ දුන්නේ. ගරු අමතුමාගේ පැහැදිලි කිරීම දැන්
පැහැදිලි. නැවත ඔබතුමා කල්පනා කරන්න. මේක කැබිනට් මණ්ඩලෙත් ඔබතුමා ඒ ගැන නැගී සිටින්න. මොකද හේතුව එහෙම නොවුනොත් වෙන්නේ මැරිච්ච මිනිස්සුන්ට දෙවරක් මැරෙන්න වෙනවා. තව සැරයක් පවුල් ජීවත් කරවන්න බැරුව.
කරුණාකර දැන් මේක විවාදයකට යන්න එපා. ගරු අමතුමාගේ පැහැදිලි කිරීම
නෑ එතුමාට තවසාන වශයෙන් දීලා.
හොඳයි හොඳයි හොඳයි.
එතුමා පාසුතාවයට පත් කරන්නේ නෙවෙයි. මම පැහැදිලිව මම බොහොම ආදරය කරන ඇමතිවරයෙක්. මේ එතකොට දීවර අමාත්‍යාංශේ එහෙම නැත්නම් දීවර ශේෂ්ත්‍රය අය මේකට වග කියන්නේ නැහැ කියනවා නම් කොහෙන්ද මේ යාත්‍රාව යාත්‍රා කරේ කොතන ඉඳලාද? මේ යාත්‍රාව කොහේ ඉඳලා යාත්‍රා කරේ? එතකොට මේ ජනතාව කොතනටද සම්බන්ධ වුනේ? බේරුවල වරායට. ඉතින් ඒකයි අපි කියන්නේ නැවත ආය මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියන්න එපා කියන එක තමයි අපේ ඉල්ලීම.
බොහොම ස්තුතියි එතුමාගේ
පැහැදිලි කිරීම. රෝහිත අබේගුණවර්ධන මන්තුමාගේ ප්‍රශ්නෙට තමයි එතුමා පිළිතුරු දුන්නේ. ඒක තමයි මට කියන්න තියෙන්නේ. මොකද මේ කාරණය සම්බන්ධව දැන් එතුමාම කියනවා අයිතිකාරයා දන්නෙත් නැහැ කියලා. ඉතින් එතකොට මේක ගිහිල්ලා තියෙන්නේ එහෙමනම් නීති විරෝධී විදියට කවුරු ගෙනිච්චත් දන්නෙත් නැහැ කියලා රෝහිත අබේගුණවර්ධන මන්තුමා කියනවා අවසරකින් තොරව කියලා. එතකොට බෝට්ටු අයිතිකාරයක් දන්නේ නැතුව මේ ගමන ගියා නම් එතකොට අපි දීවර අමාත්‍යාංශයද මේ වගකීම් බාර ගන්න ඕන. මම නෑ
ඔබතුමා පැහැදිලි කිරීම කරලා
දැන්
ඔබතුමාගේ පැහැදිලි කිරීම කරලා දැන් නවත්වුවොත්
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අපි ඉතාමත් පැහැදිලිව උපදෙස් ලබා දීලා තියෙනවා දීවර අමාත්‍යාංශයේ කොහොමද දීවරයා කටයුතු කරන්නේ කියලා. මේ බෝට්ටුවක යන්න පුළුවන් 6 දෙනාටයි. 6 දෙනාටයි යන්න පුළුවන්. ඒ 6 දෙනාත් අපි යනකොට කියලා තියෙනවා ආරක්ෂිත කබා අරගෙන යන්න කියලා. අපි හිතමු මේක දේව මෙහෙයක් කියන එක අපි පිළිගන්නවා. ආගමික කටයුත්තක් කියන එක. මේකට වැඩි පිරිසක් ගෙනියනවා නම් අඩුම ගානේ තිමුණයි යුතුයකමක් ඒ කණ්ඩායමේ අයට ආරක්ෂක කබා අරගෙන යන්න. මේ ඕනම මේ ආභරණකකින් ඒව ඉල්ල ගන්න පුළුවන් දීවරයන් ළඟ තියෙනවා. නමුත් ඒ කිසිම දෙයක් පිලිපදින්නේ නැතුව තමයි මේ ගමන ගිහිල්ලා තියෙන්නේ. ඒකයි මේකේ වගකීම මේ දීවර අමාත්‍යවරයාට අමාත්‍යාංශයට බාර දෙන එක ඉතාමත් වැරදි. දැන් බෝට්ටු යන ඕස්ට්‍රේලියාවෙත් අපි නීති අපි අවසර දීලා නැහනේ. ඕස්ට්‍රේලියාවෙ ගිහිල්ලත් අල්ල ගන්නවා. පෙල්ලිලා මැරෙනවා. මේ වගේ හොර ගමන් යනවා. මේ වගේ හොරට යන අවස්ථා තියෙනවා. අපි ඒක නිසා තමයි කිව්වේ මේ වගේ යණේවට විරුද්ධව අපි කටයුතු කරනවා.
අපි
ඒ ආයතනයේ ප්‍රධාන බෝට්ටු හිමියන් නොදෙනුමත්ත ගිහින් තියෙනවා. අපි ඒක වෙනින් පිළිබඳව වෙනම සැලකිලිමත් වෙනවා. හැබැයි මම එකක් කියන්න කැමතියි. පළවෙනි වතාවට සභාපතිතුමා මේ වගේ දෙකදී ආණ්ඩුව අද කැබිනට් මණ්ඩලය තීන්දුව කරා මේ අයට වන්දියක් ගෙවන්න. මීට පෙර එහෙම දේවල් වෙලා නැහැ. ඒකත් අපි යගේ කරන්න.
හොඳයි බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමායි කතාව ගෙනියන්න.
ගරු සභාපතිතුමනි මම කතා කරගෙන හිටියේ කන්ද උඩරට මේ අපනයන කුෂ්කර්මාන්ත සම්බන්ධයෙන් විශාල දායකත්වයක් දෙන ප්‍රදේශයක් හැටියට විශේෂයෙන්ම තේ කර්මාන්තය සඳහා අද හොඳ මිලක් සහ තේ කර්මාන්ත කරුවන් ඉතා සාධාරණ ආදායමක් ලබන වෙලාවක් පහුගිය කාලේ මේ පාර්ලිමේන්තුවේ නොයෙකුත් යෝජනාවල් ගෙනවා තේ කර්මාන්ත කරුවන්ට නියම මිලක් ලැබෙන්න රුපියල් 80ක් දෙනවා කිව්වා ඒක ලැබුණ නැහැ කියලා හැබැයි අද කතා කරන්නේ කවුරුත් අද 90, 95, 106ටත් මේ ලංකාවේ තේ මිල ගණන් ලැබෙනවා. ඒක නිසා අද තේ කර්මාන්ත කරුවන් මේ අපනානි කුෂ්කර්මයට සම්බන්ධ විශාල දායකත්වයක් කඳ උඩරට ජනතාව විසින් ලබලා දෙනවා. විශේෂයෙන්ම මේ තේ කර්මාන්ත කරුවන් ගත්තහම අද වතුකරේ ජීවත් වෙන කම්කරුවන්ට මේ කර්මාන්තයට ලේ දහඩිය කඳුළු හෙලන කම්කරුවන්ට ඔය කෑ ගහන කවුරුත් සාධාරණයක් ඉස්සකල්ලන පසුගිය කාලේ පුරාවට මම එහෙම කිව්වේ ගරු සභාපතිතුමනි අද අපේ රජයේ තීන්දුවක් හැටියට පර්චස් 7ක ඉඩම් ප්‍රමාණයක් දීලා නිවාසයක් හදලා දීලා අර පේලි කාමරවලින් මේ අහිංසක මිනිස්සු ටික එළියට අරගෙන පහුගිය කාලේ අර සුදු පාලකීන් මේ මිනිස්සු හරියට කුකුල් කොටු විදිහට පාවිච්චි කරේ තමන්ගේ බැල මෙහෙවරකම් කරන්න තමන්ගේ යටතේ ඒ සියලු දාසයන් හැටියට තමයි ඒ සියලු දෙනා ප්‍රයෝජනට ගත්තේ අද මේ රජය මේ තේ කර්මාන්ත කරුවන් තේ කර්මාන්තය සඳහා දායකත්ව දෙන මේ අහිංසක මිනිස්සු ගැන හිතලා තිනවා තීන්දුවක් අරගෙන තිනවා නිවාසයක් හදලා දීලා ඒගොල්ලන්ට ඒ පහසුකම් දීලා ඒගොල්ලන්ට අධ්‍යාපනය ලැබලා එන ඉපදෙන දරුවන්ට අනාගතයක් හදන්න මේ රජය තීන්දුව කරලා තිනවා ඒ වගේම විශේෂයෙන්ම රබර් වගාව සඳහා මේ ආධාර ක්‍රමයේ ඉස්සරහට ගෙනියමින් මිල උස් පහත් වෙන වෙලාවල් මේ රටේ තිබිලා තිනවා සමහර අවස්ථාවල නොයෙකුත් දේශ ගුණික තත්වයන් තුල ඒ එහෙම ප්‍රශ්න ඇති වෙලා තිනවා අද වෙලා තියෙන වී කර්මාන්තයට වී ගොවියන්ට මේ නියගියත් එක්ක මේ ප්‍රශ්න ඇති වෙලා තිනවා ගරු සභාපතිතුමනි මේ ආණ්ඩුවේ බොහොම පැහැදිලිව කිව්වා නියගයක් එනවා වී නිෂ්පාදනය පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා අද මුදලාල්ලා කීප දෙනෙක් එකතුලා මේකේ ඒකාධිකාරිය පවත්වාගෙන යමින් වී අපි ඊයේ ගරු අගමැතිතුමත් එක්ක තිබිච්ච සාකච්ඡාවේ ඊයේ හවස අරලියගහ මන්දිරේ එතෙන්දී ගරු අදාළ අමාත්‍යවරුන් පැහැදිලි කරපු විදිහට මේ රටේ හාල් අතිරික්තයක් තියෙන මෙට්‍රික් ටොන් 4 ලක්ෂයකට වඩා හාල් අතිරික්තයක් තියෙනවා හැබැයි මේ නියගය නිසා මුද්‍රාල්ල ලාභ ගැනීම පරමාර්ථයෙන් මේ සියලු සහල් අද හංගගෙන තියෙනවා සමහර විට විදේශ රටවල් වලින් අපි ගෙන්නන සහල් ටික මේ වෙළඳ පොළවල් වලට ආපුවම මේ අපේ රටේ නිෂ්පාදනය කරපු මේ හාල් ටික සමහර විට සත්තුන්වත් කන්න බැරි තත්වයක් ඇති වෙයි ඒකයි ඇත්ත තත්වය අද මේ රටේ මේ වෙළඳ අධිකාරිය විසින් මේ කරන කිසිම රටේ ජනතාව ගැන හිතන්න නැතුව කරන මේ කාර්යයන් තුලදී යම් ප්‍රශ්නයක් මේ රටේ ඇති වෙන්න පුළුවන් කියන ඒ විශ්වාසය තියෙනවා මොකද ආණ්ඩුවමයි කිව්වේ වී සහල් නිෂ්පාදනය පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න මේ නීගියත් එක්ක කියලා අපේ ප්‍රදේශයේ මේ නීගේ බලපාලා තියෙනවා ගරු සභාපතිතුමනි ඒ වගේම පොල් වගාව අද මේ රටේ අපි සුවම්පුවසිතයි පොල් වගාවෙන් හැබැයි සත්තුන් ගැන වෙන විනාශය අපේ ප්‍රදේශයේ ගත්තාම හැම නිවසකම තමන්ගේ අවශ්‍යතාවයන් සඳහා පොල් සිටවගෙන තියෙනවා හැබැයි රිලව් සහ දඬුලෙන්නුන්ගේ වෙන විනාශය නිසා පොල් වගාව අද හෙනහුරා ලබලා තියෙනවා ඒක නිසා මේ පිළිබඳව මේ නිෂ්පාදන ආරක්ෂා කරගෙන මේ පිළිබඳව පොල් කර්මාන්තය ආරක්ෂා කරගැනීම පිළිබඳව මීට වඩා රජය සිටිය යුතුව තිබෙනවා ගරු සභාපතිතුමනි ඇත්තෙන්ම මම නියෝජනය කරන ආසනයේ නාලු පිටි ආසනයේ ගත්තාම මේ අපනයන කුෂකර්මයට සම්බන්ධ සියලු භෝගයන් ඉතා සාර්ථකව වැවෙන ප්‍රදේශයක් හැටියට මම යෝජනා කරනවා දිගින් දිගටම පාර්ලිමේන්තුවට සහ අපේ ගරු අමාත්‍යවරුන්ට අගමැතිතුමාට සහ ජනාධිපතිතුමාට මම යෝජනා කරලා තියෙනවා අපනයන කුෂකර්ම ගම්මානයක් නාලු පිටි ස්ථාපිත කිරීම සඳහා මම හෙක්ටයාර 1000ක භූමි ප්‍රමාණයක් නිදහස් කර දෙන්න ඉල්ලා සිටිනවා දැන් ඒ කටයුතු කරගෙන යනවා අපේ ආසනයේ නාවල පිටිය නාගස්තන්න ප්‍රදේශයට යටියන්තුට ආසනයට මායිම්ව
දැන් අවසන් කරන්න
අක්කර ගරු සභාපතිතුමනි මම විනාඩි මේ
ඒ කාලේ එකතු කරලා දැන් තියෙන්නේ දැන් ඔබතුමාට
මට බාධා වුණා ගරු සභාපතිතුමනි විනාඩි දෙකක් දෙන්න ගරු සභාපතිතුමනි ඒ ආශ්‍රිතව කුෂිකර්ම ගම්මානයක් ආරම්භ කිරීමට අපි කටයුතු කරගෙන යනවා ඒ වගේම මේ අවස්ථාව ගන්නවා මම මන්ත්‍රීවරයෙක් හැටියට මට වෙච්ච අසාධාරණයක් පිළිබඳව කරුණු පැහැදිලි කරන්න ගරු සභාපතිතුමනි නාවලපිටි ආසනේ නාලපිටියේ මධ්‍ය මහා විද්‍යාලයේ ගස්සික කපාගත්ත භූමිය බෙදාගත්ත නාලපිටියේ අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා දැඩි වැරද්දක් කරලා තියෙනවා ගරු සභාපතිතුමනි එතුමා නිවාසාන්තර ක්‍රීඩාවලට මට ආරාධනා කරන්න එපා කියලා එතුමාලා පිට්ටනිය ගෙවල් ගහගත්ත විදුහල්පතිවරු කීප දෙනෙක් විශේෂයෙන්ම දෙකිඳු විද්‍යාලයේ විදුහල්පතිතුමා ඒ වගේම ආනන්ද ප්‍රේමසිරි කියන අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මට ආරාධනා නොකර විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ආරාධනා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු විතරක් ආරාධනා කරලා ක්‍රීඩා උත්සවය පවත්වලා තියෙන මේ පිළිබඳව මම මගේ විරෝධය ආණ්ඩුකාරතුමියට මම පැහැදිලි කර ආණ්ඩුකාරතුමිය දැඩිසේ ඒ පිළිබඳ සොයලා බලලා ඉතා නිවැරදි තීන්දුවක් ගත්තා මේගොල්ලන්ට විනය පරීක්ෂණයක් කරන්න කියලා ගරු සභාපතිතුමනි එනිසා මෙවැනි තත්ත්වයන් ඇති නොවෙන්ට කටයුතු කරන්න අධ්‍යාපනයේට හිටපු ක්‍රීඩා ඇමතිවරයා අධ්‍යාපනයේට කරපු හෙනහුරා ලබ හෙනහුරා ගෙනාපු ක්‍රීඩා ඇමතිවරයා පිට්ටනිය ගෙවල් ගහපු ක්‍රීඩා ඇමතිවරයා එතුමා සතුටු කරන්න එතුමා පිට්ටනිය ගෙවල් ගහලා දීපුවකට එතුමා සන්තෝෂ කරන්න මේ විදුහල්පතිතුරු කටයුතු කරනවා මම මේ ආසනේ දිනාගත්ත මේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයා මෙවස් දැඩි අසාධාරණයක් සිද්ධ වෙලා තියෙන නිසා ඔබතුමාට මම දැන් ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා මේ පිළිබඳව විනය පරීක්ෂණ ඵල අපේ අධ්‍යාපන අමාත්‍යතුමාට මම දන්වා සිටිනවා මේ රටේ මේ අධ්‍යාපනයට විනාශය ළඟා කරන්න නැතුව මේ අධ්‍යාපන ක්‍රීඩාවට දේශපාලනය ඇතුල් කරගන්න නැතුව ඉතා සාධාරණ විදිහට කටයුතු කරන්න තිල්ලා සිටමින්
මොනවාද කාලය ලැබෙන්න පිළිබඳව බොහොම ස්තුතියි ඊළඟට ගරු ආණ්ඩු දිසානායක මන්ත්‍රීතුමා
ගරු මූලාසනේ සභාපතිතුමනි විශේෂම ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු අදහස් බලපුවාම පලාතේ මන්ත්‍රීවරයාට එම පාසලට ක්‍රීඩා උත්සවයකට ආරාධනා කරේ නැහැ කියලා ඒ විදුහල්පතිවරුන්ට විරුද්ධ විනය පරීක්ෂණයක් තියන්නලු. ඒක තමයි දේශපාලන. අපි තමුන්නාසගෙන් අහන එක මොන සාධාරණද? ආණ්ඩුකාරතුමියකින් ඉල්ලා සිටිනවා තියෙනවලු. පාසලේ උත්සවයට තමන්ට ආරාධනා කරේ නැහැ කියලා විදුහල්පති විරුද්ධ විනය පරීක්ෂණ තියන්න. කිසිසේත්ම සාධාරණ නැහැ ගරු සභාපතිතුමනි. මම දැක්කා ඒ ආණ්ඩුකාරතුමිය. ඒ ආණ්ඩුකාරතුමිය යම් විදුහල්පතිවරුන්ට කතා කරපු විදිහත් මම දැක්කා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි ගරු සභාපතිතුමනි අඩුම තරමේ මේ මන්ත්‍රීවරු සූදානම් වුණ පාසලටවත් දේශපාලන ඇතුළත් නොකර ගරු සභාපතිතුමනි මම පැහැදිලි කිරීමක් කරන්නේ ගරු සභාපතිතුමනි මේ ක්‍රීඩා උත්සවය පවත්වන්නේ නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලය බෙදාගත්ත
විදුහල්පතිතුමෙක් නෙමෙයි හොඳයි අනුර දිසානායක මන්ත්‍රීතුමා
ඔව්
අනුර දිසානායක මන්ත්‍රීතුමා
ගරු සභාපතිතුමනි මං ගොඩක් පැටලෙන්න යන්නේ නැහැ ගොඩක් පැටලෙන්න යන්නේ නැහැ පාසලට ගෙන යන්න උන මන්ත්‍රීවරු පාසලටත් ආදර්ශ වෙන මන්ත්‍රීවරු එතර මම කියන්නේ කොහෙවත් ඉන්න කසිප්පු කාර්යයේ පාදඩේ ඉස්කෝල වලට ගිහිල්ලා ප්‍රධාන අමුත්ත කරලා උත්සව තියන්න එපා හරි ගරු සභාපතිතුමනි මම අවධානය යොමු කරනවා ගරු සභාපතිතුමනි තේරවනේ ඉස්කෝල ගරු සභාපතිතුමනි පේනවනේ ඉස්කෝලේ ප්‍රධාන අමුත්ත හැටියට ගිනිච්චනම් කොහොම වෙයිද කියලා එනිසා සභාපතිතුමනි ඉතා පැහැදිලිව පේනව නේද පාසලේ ප්‍රධාන අමුත්ත හැටියට ගිනිච්චනම් ඒ ගරුන්ට කවර විනාශයක් පත් වෙයිද කියලා ඒකයි මම කියන්නේ හරි
ගරු මන්ත්‍රීතුමා දැන් බාධා කිරීම ඇති දැන් වාඩි වෙන්න
ඉතින් ගරු කතා
නැතු
මේ විදුහල්පතිතුමට උත්තමාචාර පුද කරන්න ඕන මේ වගේ පාසලට නොගියපු ගැන විශේෂයෙන්ම ගරු ඇමතුමා බදු නිදා ක්‍රමෝපායික සංවර්ධන පනත යටතේ අයන වෙන මොනවාර කියන්නකෝ ඒක අයින්
කරගන්නකෝ එවැනි නුසුසු වචනයක් තියෙනවා ඒක කපා
ඒ සතෙක් කීපෙක අයින් කරගන්න ඒතුමා මනුස්ස සතෙක් මං කිව්වේ ඒක හරි ඉතින් මම ගරු සභාපති ගරු අමතුමාගේ අවධානය යොමු කරනවා අයියෝ
අගර බාධා කරන්න එපා ඔබතුමා කතා පවත්වාගෙන යන්න
ඉතින් ගරු සභාපතිතුමා මේගොල්ලොද මේ පාසලේ උත්සවයට ගෙනියන්න කියන්නේ මම අහන්නේ එච්චරයි ඉතින් විදුහල්පතිතුමිට මම මේ කියන්නේ පාසල් විදුහල්පතිවරුන්ට විරුද්ධව මම මට වෙන ප්‍රශ්නයක් එතුමත් එක්ක නැහැ එතුමාගේ ප්‍රශ්න වෙනේව බේරගන්න පාසලේ විදුහල්පතිවරයෙකුට විරුද්ධව විනය පරීක්ෂණයක් තියන්න කියලා යෝජනා කරනවා නම් එම පළාතේ මන්ත්‍රීවරයාට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කැඳවුවේ නැහැ කියලා ඒක සාධාරණ නැහැ ඒකේ තුමට තේරුම් ගන්න බැරි නම් මට ප්‍රශ්නයක් නැහැ මම මේ කියන්න හදන්නේ ගරු මලුක් සමරවික්‍රම අමාත්‍යතුමාද ක්‍රමෝපායක සංවර්ධන පනත යටතේ යෝජනා කීපයක් ඉදිරිපත් කරලා තියෙන බදු සහන ලබා දීම පිළිබඳව දැන් මේ ක්‍රමෝපායක සංවර්ධන පනත 2008 වසරේ ගෙනෙන වෙලාවේදී මේ පාර්ලිමේන්තුවේදී එම ක්‍රමෝපායක සංවර්ධන පනත හරහා මේ ආයෝජනයන් ගෙන්වා ගැනීමේදී එම ආයෝජන දින සුවිශේෂී බදු සහනයන් අමාත්‍යවරයාගේ හිතුවක්කාරී ක්‍රියාමාර්ග බව සිදු වූ බවට ඕනතරම් සාධක අපි පෙන්වුම් කරලා තිබෙනවා විශේෂයෙන්ම ඉන්දියා තෙල් ගවේෂණ පිළිබඳව ඉන්දියානු කායින් සමාගමට ඇග්‍රිමන්ට් එක අත්සන් කරලා ඉවර වෙලා බදු සහන ලබා දුන්නේ මේ පනත යටතේ. ඒ වගේම ජේම්ස් පැක කැසිනෝ යෝජනාවක් කැසිනෝ ශාලාවක් ආරම්භ කරන වෙලාවේදී ඒ කැසිනෝ ව්‍යාපෘතිය වෙනුවෙන් බදු සහන ලබා දීම සඳහා යෝජනා කරෙත් මේ පනත යටතේ. එනිසා මේ පනත පහුගිය කාලේ පුරාවටම යම් තමන්ගේ වෙන දේශපාලන උවමනාවන් වෙනුවෙන් මේ පනත උපයෝග කරගෙන තිබෙනවා තමන්ගේ හිතවත් කණ්ඩායමට විවිධ බදු සහන ලබා දීම සඳහා. එකක් තිබෙනවා, හැබැයි ඒ සියලු බදු සහන මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරගත යුතු තිබෙනවා. දැන් ඔබතුමා ඉදිරිපත් කළ තිබෙනවා මේ පෝර්ට් සිටි ව්‍යාපෘතිය පිළිබඳ බදු සහන. මම මේ පෝර්ට් සිටි ව්‍යාපෘතිය පිළිබඳව 2014 පෙබරවාරි මාසයේ පස්වෙනිදා ගරු අග්‍රාමාත්‍යවරයා එතකොට විපක්ෂ නායකවරයා හැටියට මේ පාර්ලිමේන්තුවේ කරපු කතාව මම ඔබට කියන්නම්. ඕනෑම රටක මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලීමට පෙර ආතුව ඒ පිළිබඳ විවස්ථා සම්පාදකයන් දැනුවත් කරලීමත් ඔවුන්ගේ අදහස් විමසීමත් සිදු කෙරෙනවා. දැන් මේ ව්‍යාපෘතිය පිළිබඳ මේ අග්‍රාමාත්‍යවරයා විපක්ෂ නායකවරයා හැටියට කරපු ප්‍රකාශය. දැන් මේක ඉටු කරලා තිබෙනවද තමුන්නාන්සේ? අප රටේද විශාල ව්‍යාපෘති ක්‍රියාත්මක කරලීමේදී ඒ ගැන පාර්ලිමේන්තුවේ සංවාදයකට භාජනය කර තිබෙනවා. ඒ සඳහා උදාහරණ ඕන තරම් පෙන්වා දෙන්න පුළුවන්. මහවැලි සංවර්ධන ව්‍යාපාරය, ගම්මුදාව, ඇඟලුම් කර්මාන්ත, මේ අදි ගොඩක් කියාගෙන ගෙනවා. දළදා මාලිගාවේ රන්වියන, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඒ අතර වෙනවා. නමුත් වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ පාර්ලිමේන්තුව කිසිදු තොරතුරක් හෙළි කර නැහැ. ඒ ගැන සංවාදයක් හෝ හදාසුවමාරුවක් පාර්ලිමේන්තුවේ සිදු වී නැහැ. මේ ගැන කවුද? විපක්ෂ නායකවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ වෙලාවේ කරපු ප්‍රකාශය. මම අහනවා දැන් අග්‍රාමාත්‍යවරයා හැටියට ඒ අගමැතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ නියෝජිතයෙක් හැටියට මේ කරුණ තාමත් තමුන්වහන්සේලා සම්පූර්ණ කරලා නැහැ. මේ බදු සහන දෙන්න කලින් මේ ව්‍යාපෘතිය කුමක්ද කියලා මේ පාර්ලිමේන්තුව දැනගත යුතු තිබෙනවා. ඒ වගේම ඔහු ප්‍රශ්නයක් අහනවා මෙහෙම. කොළඹ මේ අග්‍රාමාත්‍යවරයා විපක්ෂ නායකවරයා අහපු කාලේ ප්‍රශ්න. කොළඹ වරාය නගරයෙන් හරි අඩක් පමණ චීන සමාගමට දීමට තීරණය කළේ කුමන පදනමකින්ද? ඒක තමයි විපක්ෂ නායකවරයා හැටියට එවට අහන ප්‍රශ්නේ. අපි අහනවා ඔබතුමාගේ. ඊළඟ මෙම නගරය ඉදිකිරීමෙන් පසුව ශ්‍රී ලංකා රජයේ කොපමණ ඉඩම් ප්‍රමාණයක් තමන් සන්තකයේ තබා ගන්නවාද? ඒ මේ පිළිතුරු නැහැ. මේක ලබා දෙන්න මේ පාර්ලිමේන්තුවට. මෙම නගරය තුළ සාමාන්‍ය පොදු ජනතාව වෙනුවෙන් ඉදිවන හෝටල්, අවන්හල්ලා, තට්ටු නිවාස තිබෙනවාද? තිබෙනවා නම් ඒ මොනවාද? පාර්ලිමේන්තුවට කියන්න. මේ පහුගිය විපක්ෂ නායකවරයා රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවේ අහපු ප්‍රශ්න අදත් අහන්න වෙලා තිබෙනවා. පෙරකී ප්‍රශ්නවලට අදාළ ව්‍යාපෘතිය සම්බන්ධ සියලු වාර්තා සහ ලිපි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවාද? එන මේ පෝර්ට් සිටි ව්‍යාපෘතිය පිළිබඳව 2014 පෙබරවාරි මාසයේ 5 වෙනිදා විපක්ෂ නායක හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයා විසින් මතු කරලද ප්‍රශ්න ඒ විදිහටම අදත් මතු කළ යුතුව තිබෙනවා. හැබැයි කිසිදු තොරතුරක් සංවාදයක් පාර්ලිමේන්තුවේ ඇති නොකොට තමුන්නාන්සලා සුවිශේෂී බදු සහන ප්‍රමාණයක් මේ සඳහා යෝජනා කරලා තිබෙනවා. ඊට පස්සේ 2014 පෙබරවාරි මාසයේ 18 රනිල් වික්‍රමසිංහ මහත්මයා මෙහෙම කියනවා. මෙහිදී කියා තිබිලා තිබෙනවා එක් ප්‍රදේශකින් විශාල ඉඩම් ප්‍රමාණයක් ඕන කියලා. අක්කර 500ක් 1000ක් කොළඹ නගරේ හොයාගන්න පුළුවන්. ඕනෑ නම් ඔය තිබෙන පරණ ගබඩා අයින් කරලා ඒ ප්‍රමාණය හොයාගන්න පුළුවන්. මා හිතනවා බොරැල්ල වැලිකඩ පැත්තේ අක්කර 200ක් වන එක වතාවෙම හොයාගන්න පුළුවන් කියලා. අද වෙලා තිබෙන්නේ එම ඉඩම් තිබියදී මේ ව්‍යාපෘතිය අත ගැසීමයි. ඒතර එදා කියපු විදේමනේ දතර මුනාසිත කරන්නේ. විපක්ෂ නායකවරයා හැටියට එතුමා පෙන්වා දෙනවට තව කොළඹ අවශ්‍ය නම් ඉඩම් තියෙනවා. ඒ ඉඩම් තිබියදී මෙම ව්‍යාපෘතියට ඇයි ක්‍රියාත්මක කරන්න කියලා එතුමා අහන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා මේ ව්‍යාපෘතිය පිළිබඳව මෙතෙක් මේ පාර්ලිමේන්තුවේ විධිමත් සංවාදයක් සිදු නොවී තිබෙන වෙලාවක මේ ව්‍යාපෘතියට තමුන්නාන්සේලා විශාල බදු සහන යෝජනා කිරීම කිසිසේත්ම සාධාරණ නැහැ. පළමුව කළ යුතු වන්නේ මේ ව්‍යාපෘතිය පිළිබඳ විධිමත් වාර්තාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඔබතුමා එහෙම වාර්තාවක් ඉදිරිපත් කළා නේ? මේ අත්සන් කරලද ගිවිසුම් පිළිබඳ කිසිදු වාර්තාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නේ?
ඔබතුමා ගරු සභාපතිතුමනි, අපි මේ අලුත් සහන කිසි දෙයක් දීලා නැහැ. මේ දීලා තියෙන සහන ගිය ආණ්ඩුවේ ඒ ඇග්‍රීමෙන්ට් එක අත්සන් කරව 90 තමයි අපි දීලා තියෙන්නේ. අපි මේ ඇග්‍රීමෙන්ට් එක සංශෝධනයක් කරලා තිනවා. අවශ්‍ය නම් අපි අලුත් මේ ඒ ඇග්‍රීමෙන්ට් එක මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න පුළුවන්.
නෑ ගරු සභාපතිතුමන, මම මතු කරන්නේ ගිය ආණ්ඩුව අත්සන් කරලද ගිවිසුමට අනුකූල වන පරිදි වෙන්න පුළුවන් මේ බදු සහන දෙන්නේ. නැවත සංශෝධනය කරලාද ගිවිසුමේද කොටස් ඇතුළත් වෙන පරිදි. ඒක පිළිබඳ නියම ප්‍රශ්නයක්.
අපි
දැන් සමුන්නාංශයේ මේ පාර්ලිමේන්තුවෙන් අවසර ඉල්ලනවා. මෙම පෝර්ට් සිටි ව්‍යාපෘතිය සඳහා යම් බදු සහනයක් ලබා දෙන්න අවසරයක් ඉල්ලනවා.
ඔව්.
හැබැයි එතුමා මේ අවසරයක් ඉල්ලනකොට ගරු සභාපතිතුමනි පෝර්ට් සිටි ව්‍යාපෘතිය කුමක්ද කියන එක පිළිබඳව මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා නැහැ. පාර්ලිමේන්තුව නොදන්න ව්‍යාපෘතියකට තමුන්නාංශයේ පාර්ලිමේන්තුවෙන් බදු සහන ඉල්ලනවා.
අපිට අවශ්‍ය නම් මම මේක මං හිතන හැටියට මේක ඉස්සෙල්ලා සාකච්ඡා කරලා තියෙනවා කියලා මං හිතුවේ. එහෙම නැත්නම් අපිට අවශ්‍ය නම් මේ අලුත් අග්‍රීමන්ට් එක සංශෝධනය කරලා අග්‍රීමන්ට් එක ඉදිරිපත් කරන්න පුළුවන්. ඕනනම්
ඒක සභාපතිතුමනි අවශ්‍ය නම් නෙවෙයි. දැන් මේ ගරු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා යම් ව්‍යාපෘතියක් වෙනුවෙන් බදුසහන ඉල්ලන බදුසහන ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අවසර ඉල්ලනවා. හැබැයි අපි අවසර ලබා දෙන්නවා මේ පාර්ලිමේන්තුව අවසර ලබා දිය යුතු නොදන්න ව්‍යාපෘතියක් පිළිබඳව.
තමයි
නොදන්න ව්‍යාපෘතියක් පිළිබඳව කොහොමද අවසර ලබා දෙන්නේ? ගෑනු ළමයා දන්නෙත් නැහැ, ගෑනු ළමයා දැකලත් නැහැ, කසාදෙට හා කියන්න කියනවා. ඒක හරියන්නේ නැහැ.
ගරු අමිතුමා
මම හිතුවේ මේවා ඉස්සර සාකච්ඡා කරලා ඇදි කියලා ගියා ආණ්ඩුවේ. මේ ගියා ආණ්ඩුවෙන් ඉදිරිපත් කරුවේ ඒවා තමයි අපි නැවත සංශෝධන ඇතුළු ඉදිරිපත් කළා
තියෙන්නේ.
ඉතින් ඒ දැන් කියලා වැඩක් නැහැ. එහෙනම් ඒ කාලෙම කියන්නේ තිබ්බ අවශ්‍ය නම් අපි මේක ගැන ගල් දෙමු.
නැහැ. ඒ කාලේ මම කියන්න ඕනේ නැහැ. ඒ කාලේ තමුන්නාංශගේ නායකතුමාම කිව්ව පාර්ලිමේන්තු සංවාදයක් කරන්න කියලා. මම නෙමෙයි. ඒ කාලේ ඒ කියන්නේ 2014 පෙබරවාරි මාසේ 5 වෙනිදා විපක්ෂ නායකවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයාම මේ කොළඹ වරාය නගරයෙන් හරියටක් ඒ පිළිබඳවත් මේ පිළිබඳ සංවාදයක් ඇති කළ යුතුයි කියලා ඒ කාලෙම කියලා තියෙනවා. ඒ කාලෙත් කිරුණේ නැහැ. හැබැයි ඒ කාලේ ප්‍රශ්න අහපු මන්ත්‍රීවරයාද අග්‍රාමාත්‍යවරයා හැටියට කටයුතු කරනවා. ඒ කාලෙත් මේ ව්‍යාපෘතිය මොකද්ද කියලා මේ පාර්ලිමේන්තුවට කියලා නැහැ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා හිටින්නේ ගරු සභාපතිතුමනි නොදන්නා ව්‍යාපෘතියක් පිළිබඳව බදුසහන ඉල්ලා සිටිනවා. ඒ සාධාරණනේ ඉස්සලා ව්‍යාපෘතිය ඉදිරිපත් කරන්න.
පොයින්ට් ඔෆ් ඕඩර් මොකද අජිත් මන්න පෙර මන්ත්‍රීතුමා?
විශේෂයෙන්ම මේ දැනුවත් කරන්න ඕනේ පාටි චම්පිකා ඇමතිතුමා හෙට හවස 6ට සියලු දිනාටම ආරාධනා කරලා දෙනවා එන්න ඇවිදලා බලන්න පෝට් සිටි කියන්නේ මොකද්ද
ගෙනිහිලා මේ කරන්නේ සභාපතිතුමනි. මේ හෙට ව්‍යාපෘතිය මොකද්ද කියලා කියනවලු. අද බදුසහන ඉල්ලනවා. මේක ඔබතුමාලා කලබල වෙන්න එපා. හෙට ව්‍යාපෘතිය මොකද්ද කියලා කියනවා අද බදුසහන ඉල්ලනවා. හැබැයි තමුන්නාංශලා විසින් කළ යුතු වන්නේ ව්‍යාපෘතිය මොකද්ද කියලා පාර්ලිමේන්තුවට කියලා තමයි තමුන්නාංශලා බදුසහන ඉල්ලන්න ඕනේ. හැබැයි දන්නේ නැති ව්‍යාපෘතියකට තමුන්නාංශලා බදුසහන ඉල්ලනවා ඒ කිසිත්ම සාධාරණයි. ඒ නිසා මම ගරු ඇමතුමාගෙන් ඉල්ලා හිටින්නේ එකයි මෙම බදුසහන අද මේ පාර්ලිමේන්තුව අනුමත කිරීමට පෙර අද මේක අනුමත කළ යුතුනේ මේ තමුන්නාංශ වෙන දවසක ඉල්ලන්න කරුණාකරලා ව්‍යාපෘතිය මොකද්ද කියලා පාර්ලිමේන්තුවට කියන්න. ව්‍යාපෘතිය මොකද්ද කියලා බලලා තමයි බදුසහන ලබා දිය යුතු නැද්ද කියලා කියන්නේ. මම කියන්නම් ව්‍යාපෘතිය මොකද්ද කියලා තියෙන සැකසිතවදී මේ ගරු විපක්ෂ නායකවරයා මේ කාලේ කියනවා මේකේ ගණිකා මඩම් තිබෙනවද, මේකේ කැසිනෝ මධ්‍යස්ථාන තිබෙනවද, මේම ව්‍යාපෘතියේ නිවාස ගොඩ නැගෙනවද?
මලික් සමරවික්‍රම
විපක්ෂ නායකවරයා මේ පාර්ලිමේන්තුව අහලා තිබෙනවා මේම ව්‍යාපෘතිය කුමක්ද කියලා.
ඒක තමයි අපි කියන්නේ මේවා ඔක්කොම ඉවත් කරලා තියෙන්නේ අපිට ඕමලා ඔබතුමාට අවශ්‍ය නම් අපි මේ අලුත් අග්‍රීමන්ට් එක මේ ටේබල් කරන්නම්. මේ
අවශ්‍ය නම් නෙවෙයි අවශ්‍යයි. ගරු ඔබතුමා සභාපතිතුමා ඔබතුමා තේරෙන්න ඕනා ඔබ මගේ කාලය අයින් කරන්නපා.
අජිත් මන්න මන්ත්‍රීතුමා මොකක්ද පොයින්ට් ඕවර්
එක? අවුරුදු ගානක් විවේචනය කළේ පෝට් සිටියෙක් ගැන.
හොඳයි, ඒක පොයින්ට් ඕවර් එකක් නෙවෙයි. හොඳයි.
අයියෝ මොකද්ද මේ කියන්නේ? ගරු සභාපතිතුමනි මම කියන්නේ තා පැහැදිලි ලෙස ව්‍යාපෘතියක් තිබුණා. ඒ ව්‍යාපෘතිය සංශෝධන වුණා කියලා කියනවා. හැබැයි සංශෝධන වෙන්නේ මොන ආකාරයෙන්ද කියලා අපි දන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවට කියලා නැහැ. පාර්ලිමේන්තුව නොදන්න ව්‍යාපෘතියකට බදු සහන ඉල්ලනවා. ඒ නිසා මෙම බදු සහන අද මෙම පාර්ලිමේන්තුව විසින් ලබා පාර්ලිමේන්තු විසින් අනුමත නොකළ යුතුයි. නොදන්න ව්‍යාපෘතියකට බදු සහන අනුමත කරන්න දැස්සි නම් තමුන්නාංශල ලෑස්තියකින් අනුමත කරගන්න. අපි කිසිසේත්ම නොදන්න ව්‍යාපෘතියකට බදු සහන ලබා දීම පිළිබඳ එකඟතාවයකට පළ වෙන්නේ නැහැ. දෙක, දෙවෙනි එක තමයි තමුන්නාංශයේ මේකේ ආයතන ආදායම් බද්දෙන් නිදහස් කිරීමේ වගන්තිය බලන්න. තමුන්නාංශයේ යෝජනා කරනවා අවුරුදු 25කට කාල සීමාවක් සඳහා ආදායම් බදු පනත වළංගු නොවිය යුතුයි කියලා. අවුරුදු 25. ඒ කියන්නේ ඒ අවුරුදු 25 පටන් ගන්න ගරු සභාපතිතුමනි ව්‍යාපෘතිය ආරම්භ කරලා ලාභ ලබන බදු ගෙවීමේ මට්ටමේ පළමුව හෝ අවුරුදු 6 ගෙවුනාට පසුව අපි අවුරුදු 6 ගෙවුනාට කියලා කල්පනා කරලා බැලුවොත්
ගරු ඇමතිතුමා
ව්‍යාපෘතිය හරහා මම ප්‍රශ්නය අහුවට පස්සේ තුමා උත්තර දෙන්න.
ඔබතුමා මේ ප්‍රශ්නය අහුවට පස්සේ උත්තර දෙන්න.
කාලෙකයි තියෙන්නේ
පොඩක්
ඔබතුමා කතාවෙන් පිළිතුරු දෙන්න. ඒ කියන්නේ එතකොට අවුරුදු 25 සහ අවුරුදු 6කින් තමයි ආරම්භ කරන්නේ. අවුරුදු 31 මෙම පෝට් සිටි ව්‍යාපෘතිය
ආදායම් වර්ධින් නිදහස් කරනවා. ඒ සාධාරණේ අවුරුදු 31ක් සමහර විට මාමා ඒක ඒ කියන්නේ යන්නේ නැහැ. අවුරුදු 31ක්. ඒ අවුරුදු 31කටත් අමුණාංශේ 2015 මාර්තු මාසයේ සිට 2016 සැප්තැම්බර් දක්වා ආසන්න වශයෙන් අවුරුදු 1කමාරක් ඒ අවුරුදු 6න් අයින් කරනවා. එහෙම ගත්තොත් හරියට මේ ව්‍යාපෘතිය පටන්ගෙන අවුරුදු 32කමාරක් යනකම් කිසිදු ආදායම් බද්දක් මේ ව්‍යාපෘති හරහා ලැබෙන්නේ නැහැ. 1 2 තමුණාසේ ලාභාංශ බද්දෙන් ඉවත් කරනවා. මම දන්නේ නැහැ ලාභය බද්දෙන් ඉවත් කරන්න කියලා. ලාභය ඒක ඒ සමාගම ලබන ලාභයක්. නිදාස් කරන ලද ලාභයෙන් කොටස් හිමියන් සඳහා බෙදුම් ලබන ලාභාංශ ඉහත කී අවුරුදු 25ක නිදාස් කාල සීමාවත් තුලදී ඉන්පසු තව අවුරුද්දක්ද? ඒක නෑ අවුරුදු 26ක්. ලාභාංශ වලින් අයි ඒ ලාභාංශ කියලා කියන්නේ ගරු සභාපතිතුමනි යම් ව්‍යාපෘතියක් කරා උපයා ගන්න ලාභය. ඒ ලාභයට බද්ධ ඉවත් කරන්නේ. ආදායම් බද්ධ ඉවත් කරනවා. ඊළඟ තමුණාසේ ලාභයේ බද්ධ ලාභාංශයේ බද්ධ ඉවත් කරනවා. ලාභාංශ කියලා කියන්නේ යම් ව්‍යාපෘතියක් වෙනින් යොදවන ලද ආයෝජන වෙනින් ලැබෙන ලාභය. ඒ ලාභයෙන් බද්ධත් ඉවත් කිරීම කිසිසේත්ම සාධාරණ නැහැ. ඊළඟ තමුණාසේ යෝජනා කරනවා උපේනට ගෙවීමේ බද්ධ. උපේන විට ගෙවීමේ බද්ධ ගරු සභාපතිතුමනි 30 දිනක් වෙනුවෙන්. ගැන මෙම අපි දන්නවා යම් වැටුප් සීමාවක් තිබෙනවා. ඒ වැටුප් සීමාවෙන් එහාට යම් වැටුපක් ලැබනවා නම් ඔව් උපේන විට ගෙවීමේ බද්දට යටත් වෙනවා. හැබැයි මෙම ව්‍යාපෘති අනුව ගරු සභාපතිතුමනි 30 දිනකට සහනයක් දෙනවා. ඒ උපේන විට බද්ද ගෙවන්නත් එපාගේ. උපේන විට බද්ද කියලා කියන්නේ ඔහු ඒ ව්‍යාපෘතියද වැඩ කරන්නේ. ඔහු වෙන කම්පැනි එකද වැඩ කරන්නේ. ඔහු රජයේද වැඩ කරන්නේ. ඔහු උපයා ගන්නාලා ආදායම. ඒ උපයා ගන්නාලා ආදායමට තමුණාසලා බද්දක් ගහනවා. අද රාජ්‍ය සේවකේ යම් වැටු සීමාවට එහා උපයනවා නම් ඒකට බද්දක් ගහනවා. පෞද්ගලික අංශ සේවකේ යම් වැටු සීමාවකට වඩා උපයනවා නම් බද්දක් ගහනවා. එය ඔහුගේ වැටුපට ගහන බද්ද. හැබැයි තමුණාස යෝජනා කරනවා මෙම ව්‍යාපෘතියෙන් 30 දිනකට එම කාලය තුල උපයන විට බද්දත් නිදහස් කරලා දෙන්න කියලා. සාධාරණේ එවැනි බදුසහන ඒ තරම් බදුසහන තමුණාස ලබා දිය යුතුද මෙම ව්‍යාපෘතිය ගෙන්වා ගැනීම වෙනුවෙන්?
German, these are the concessions that are being given by the previous government. We have not added anything. Right? These companies is investing a huge sum of money, like $1.4 billion. And when you invest such a large amount, it is normal to give such concessions. නැත්තම් මිනිස්සු ආයෝජනය කරන්න හරිනේ
නෑ. මම පිළිගන්නවා. ගරු සභාපතිතුමනි මේ
අපි කරපු එකක් නෙමෙයි, ගිය ආණ්ඩුවේ කරපු එකක්. මේකෙන් අපිට ඉවත් වෙන්න ක්‍රමයක් නෑ. මේක අස්සම් කරලා ඉවරයි ඉස්සර.
දැන් ගරු මාමා ගරු අග්‍රාමාත්‍යතුමා, ඒ කියන්නේ විපක්ෂ නායකතුමා අග්‍රාමාත්‍ය දුරේට පත් වුණාට පසුවත් මෙම ව්‍යාපෘතිය පිළිබඳ කරලාද ප්‍රකාශ මාගාව තිබෙනවා. විශේෂයෙන් මෙම ව්‍යාපෘතිය අස්සම් කරලා ලැබුණේ වරාය අධිකාරිය සමග. වරාය අධිකාරිය සමග ෆෝර්ට් සිටි, ඒ කියන්නේ වරාය නගරයක් ඉදිකිරීම පිළිබඳ ගිවිසුමක් අස්සම් කරන්න බෑ. ඒ වගේම මෙම ගිවිසුමට නාගරික සංවර්ධන අධිකාරිය සම්බන්ධ කරගෙන තිබුණේ නැහැ. ඒ වගේම එම පැරණි ගිවිසුම අනුව අක්කර හෙක්ටයාර් 20කට ආසන්න ප්‍රමාණයක් සින්නක්කරව දෙන්න තමුණාංශලා යෝජනා කරලා තිබුණා. තමුණාංශ දැන් ඒක කියනවා 99 අවුරුද්ද බද්දකට වෙනස් කරා කියලා. ඒක වෙනම දෙයක්. හැබැයි තමුණාංශලා 2015 මාර්තු මාසයේ 6 වෙනිදා මේක නතර කරනවා. නවත කරලා නැවත 2016 සැප්තැම්බර් මාසේ තමයි අවසර දෙන්නේ අවුරුදු 1 මාර්කට්ට පසුව. ඒ පමාවීමේ ගාස්තුව වෙනුවෙන් තමුණාංශලා මුහුද ගොඩ කරීමේ දීලා තිබුණ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 269 දක්වා. හෙක්ටයාර් 269 දක්වා වැඩි කරනවා. එතන මොකද්ද වෙලා තිබෙන්නේ? ගිවිසුම අත්හිටවන්න බලපෑවේ අපේ රටේ නීතිපති පාර්ලිමේන්තුව විසින් සකස් කරලා හරියට සකස් කළ තුන් ගිවිසුමක් අදාළ පාර්ශ්වයක අස්සන් නොකරලාද ගිවිසුමක්. ඒ නිසා ගිවිසුම අත්හිටවීමේ කාර්ය අපේ පැත්තේ නෙවෙයි ඔවුන්ගේ පැත්තේ වැරද්දක් තිබෙන්නේ. ඒ නිසා ගිවිසුම අත්හිටවුවට පස්සේ ඒ ගත වෙච්ච කාලය නැවත අර බදු විරාම වලිනුත් ඒ කාලය අයින් කරලා දෙනවා. ඊට පස්සේ තමුන්නාංශේ හෙක්ටයාර් 269 දක්වා. මට මතක මේක ඉස්සර තිබුණේ හෙක්ටයාර් 233යි. හෙක්ටයාර් 233 හෙක්ටයාර් 269 දක්වා මහ මුහුද ගොඩ කරන්න තමුණාස යෝජනා කරන මේ ව්‍යාපෘති හරහා.
රැමිතුමා මේ තිබ්බේ ඒ වැරද්ද දෙපැත්තෙම වෙලා තියෙනවා.
ඔව් දෙපැත්තෙම වෙලා තිබට වන්දි කියවන්න අපි විතරයි.
නෑ අපි විතරක් නෙමෙයි ඒගොල්ලොන්ට ඒකෙන් අඩු වෙලා තියෙනවා.
ඒගොල්ලෝ මොනවද කියවේ වන්දි?
දැන් සින්දා කරන්නේ නෑ ඒගොල්ලන්ට. බදු ඒ සින්දා කරන්නේ නෑ. ඒක අඟලක්වත් සින්දා කරන්නේ නෑ. ඒක ලොකු අපිට ලොකු ජයග්‍රහණයක්.
ඉතින් අවුරුදු 99ක් කියන්නේත් ගරු එමුතුමා. අස්සම් කරන ඔබතුමත් නෑ, අහගෙන කතා කරන මමත් නෑ, අහගෙන ඉන්න අනිත් අයත් නෑ. අවුරුදු 99 කියලා කියන්නේ. කොහොම වුණත් ඔබතුමා මෙම අස්සම් කරලාද ගිවිසුම රටට හිතකර වන පරිදි අවශ්‍ය සංශෝධන කරගන්න අසමත් වී තිබෙනවා. පරණ ආණ්ඩුව මේ කෑගහන මන්ත්‍රීව මේ පැත්තේ නම් කෑගහනකොට ලබා දීපු බදු සහනම එදා කෑගෙවෝ මේ පැත්තේ නම් මේ මහත්තුරු. ඒ මහත්තුරුම දැන් ඒ පැත්තේ නම් කෑගහනවා මේ බදු සහන දෙන්න ඕන කියලා. ඉතින් අපිට ඒ ඇගේ ප්‍රතිපත්ති තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මම ඔබතුමාට කියන්නේ මේ නොදන්නා ලද ව්‍යාපෘතියකට අතිශය අසාධාරණ ව්‍යාපෘතියකට අග්‍රාමාත්‍යතුමා කියලා තියෙන පරිදි කොළඹින් තවත් ඉඩම් හොයාගන්න පුළුවන් කියලා එතුමම කියලා තියෙන ව්‍යාපෘතිය ඔබතුමා මතක ඔබතුමා මෙතන වාඩි වෙලා හිටියේ. නේ මතකද ඔබතුමා මේ හරි වාඩි වෙලා හිටියේ. නේද මේ මෙහෙම කරපු ව්‍යාපෘතිය. දැන් මේ අත්තරලා තියෙන්නේ. මේ මේ ව්‍යාපෘතියට තමුනාසි මේ බදු සහන දෙන්න යන්නේ. ඒ නිසා අද මේ ගැසට් නිවේදනය මේ පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු නැහැ. සම්මත කිරීමට පෙර කරුණා කරලා මේ ව්‍යාපෘතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. නොදන්න ව්‍යාපෘතියකටයි අපි බදු සහන දෙන්නේ. ඊළඟ තමුනාසික මම අවධානය යොමු කරනවා ඊළඟ ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘතිය මොකද්ද කියලා හරියට තමුනාස් කල්පනා කරලා බලන්න. පලාතේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ දෙක කොම්පඤ්ඤ වීදියේ පිහිටි අක්කර 8 කියුත් ඉඩමක ඇමරිකානු ඩොලර් මිලියන 130ක විදේශ ආයෝජනයක් ඇතුළත් ඇමරිකානු ඩොලර් මිලියන 429ක වක්‍රත් ආයෝජනයක් එක මිශ්‍ර ව්‍යාපෘතියක් කියලා කියනවා. දැන් එතකොට කොම්පඤ්ඤ වීදියේ අක්කර 8 මේ අක්කර 8 කාගේද? එබතුමා මේ අක්කර 8 කාගේද? කා සතුව තිබෙ මේ අක්කර 8? මේ කොම්පඤ්ඤ වීදියේ ආරම්භ කරන මිශ්‍ර ව්‍යාපෘතිය ඉඩම් අක්කර 8ක මේක ආරම්භ කරන මේ ඉඩම කාගේද?
එමතුමා කියන දන්නේ මේක අපි ඉන්නේ ඉස්සෙල්ලා මේක කරලා තිබ්බේ. මේකත් මේ ඉස්සෙල්ල පරණ මේ ප්‍රොජෙක්ට් එකක් ඉස්සෙල්ලා ආණ්ඩුවෙන් අහන තිබ්බේ.
ඔබතුමා දන්නවා. ඔව්
ජෝසෙන් සිංහ එමතුමා
ඒකට නඩුවට පෙනී හිටියේ මම.
ඒ නිසා තමයි අහන්නේ.
මේක සාමාන්‍ය ජනතාවගේ ඉඩමක්. අපි විශාල සටනක් කරලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක අපි ජීවිතේ පරදුවට තබලා තමයි ඒ සටන කරේ. ඊට පස්සේ උසාවි නියෝගයක් අනුව තමයි ඒක ක්‍රියාත්මක වුණේ.
ඔව්.
අපි සටන් කරා පුළුවන් තරම්
දුරට මට දැනගන්න ඕනේ
මෙච්චරයි. ඔබතුමා දන්නවා උසාවිය ක්‍රියාත්මක වුණේ කොහොමද කියලා මොහන් පීරිස්
මහත්තයා යටතේ. ඒ ප්‍රශ්න ඔක්කොම දන්නවා. ඒතර මේ සාමාන්‍ය ජනතාව පදිංචි වෙ හිටපු ඉඩමක්. ඒ ජනතාවින් පළවා හැරලා ඒ ඉඩම රජයට පවරගෙන නාගරික සංවර්ධන අධිකාරියට පවරගෙන නාගරික සංවර්ධන අධිකාරිය විසින් තමයි මෙම සමාගමට ලබා දුන්නේ. ඔක ඇත්ත කතාව. ඒතර මේ ඉඩම ආණ්ඩුවේ ඔබතුමා දන්න ආණ්ඩුවේ ඉඩම. ඒතර අපි ඒ ආණ්ඩුවේ ඉඩම මේ අක්කර 8 ඉඩම ඉතාමත් අඩු පදනමකින් තමයි මේ අදාළ සමාගමට පැවරුවේ. නියමිත වටිනාකම් නැතුව. එතකොට අපි මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඒ ආණ්ඩුවට කොම්පඤ්ඤ වීදී ඉතා වැදගත් ඉඩම් අක්කර 8ක් අපි ලබා දීලා තිබෙනවා. ඒතර තවත් අපි මොනවද දෙන්නේ? ඒකයි මම කියන්නේ. අපි ඉඩම ලබා දුන්නා විතරක් නෙවෙයි සුජීව සේරසිංහ මන්ත්‍රීතුමා කල්පනා කරලා බලන්න. මෙම ව්‍යාපෘතිය ආදායම් බද්දෙන් නිදහස් කරනවා. දැන් ඒකයි මේ ගැසට් නිවේදනේ. කියනවා මොකද්ද? ආදායම් බදු පැනවීමට අදාළ 2006 අංක 10 දරන ආදායම් පනතේ විවිධාංග මහල් නිවාස විකිණීම හැර ව්‍යාපෘතියේ ලාභය සඳහා වසර 10ක කාලයක් සඳහා ආදායම අදාළ නොවිය යුතු අතර මහල් නිවාස විකිණීම තුලින් උත්පාදනය වන ආදායම සඳහා අවුරුදු 6ක බදු සීමාවක්. ඒතර මෙතනින් හදනවා නිවාස සංකීර්ණය. ඒ නිවාස සංකීර්ණයේ ගෙවල් ඒක නිවාස සංකීර්ණය ඉදි කරලා ලාභය ලබා ගන්න තත්ත්වයට පත් වුණාට පසුව ආදායමක් ලබා ගන්න පත් වුණාට පසුව තව අවුරුදු 6ක් මේ ගෙවල් විකුණලා ලැබෙන ලාභයෙන් ආදායමක් හම්බ වෙන්නේ නැහැ. ආදායම් බද්ද නිදහස් කරන මම අහන්නේ මේ කිසිදු මහල් නිවාසයක් අවුරුදු 6ක් යන්නේ නැහැ ගෙවල් විකුණන්න. ගොඩක් මහල් නිවාස ඔබතුමා දන්නවා හදන්නත් කලින් සල්ලි අරගෙන තියෙන්නේ. ඒතර හදන්නත් කලින් මේ නිවාස ව්‍යාපෘති වලින් සල්ලි අරන් තියෙනවා. හදන්නත් කලින් සල්ලි අරගෙන නිවාස ව්‍යාපෘතිකට අපි කියනවා ඒ නිවාස විකුණලා ලැබෙන ආදායමෙන් බද්ද අපි නිදහස් කළ දෙන අවුරුදු 6ක් යනකම්. ඒ කියන්නේ මේ නිවාස විකුණලා එක බද්දක් හම්බෙන්නේ නැහැ මේ ආණ්ඩුවට. සාධාරණද මේක? මේක සාධාරණද? ඔබතුමා සුජීව සේරිස මන්ත්‍රීතුමා ඔබතුමා කල්පනා කරලා බලන්න ඔබතුමා. මහල් නිවාසයක් මහල් නිවාසවල නිවාස විකුණලා අවුරුදු 6ක් යනතේ බදුවලින් නිදහස් කරනවනම් ඒ මහල් නිවාසවලින් කිසිදු ආදායම් බද්දක් ලැබෙන්නේ නැහැ. මොකද කිසිදු මහල් නිවාසයක් අවුරුදු 6ක් ලත වෙවි ඉන්නේ නැහැ ගෙවල් ටික විකුණලා දාන්න. ඒ නිසා මේ මොකද්ද මේ කියන්නේ? අපි ඉඩමකුත් දීලා තව විශේෂ මහල් නිවාස විකිණීම සඳහා බදු සහනයකුත් අපි ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි ඒකී බදු නිදාස් කාල සීමා ව්‍යාපෘති සමාගම විසින් බදු අය කළ හැකි ආදායම් උපලබන වර්ෂයේ සිට හෝ ව්‍යාපෘති ඉදිකිරීම කටයුතු ආරම්භ කර අවුරුදු 6ක කාලයක් පසුව සහ අවස්ථා දෙකෙන් කලින් ලැබෙන එක. ඒක මම කලින් කිව්ව එක. කොහොම වුණත් මේ නිවාස විකුණලා කිසිදු ආදායම් බද්දක් හම්බ වෙන්නේ නැහැ. සාධාරණ නැහැ. ඒ නිසා මේ බදු සහන අපි ලබා දෙන්න ඕනද? අපි වටිනා අක්කර 8ක් ලබා දීලා තිබෙනවා. අඩු මුදලට ලබා දීලා තිබෙනවා. ඔවුන් ගෙවල් හදන්න මම කියන්නම් ඔවුන් ගෙවල් හදන්න ගරු එමෙතුම ඔබතුමා දන්නවා. ගෙවල් හදන්නේ ගෙවල් ගන්නාගෙන් කලින් සල්ලි අරගෙන. පළවෙනි තට්ටුව හදනකොට දෙවෙනි තට්ටුවට සල්ලි අරගෙනත් ඉවරයි. දෙවෙනි තට්ටුව හදනකොට තුන්වෙනි තට්ටුවට සල්ලි අරගෙන ඉවරයි. එනිසා මේ ආයෝජනයන් කිව්වට එහෙම න ආයෝජනයක් නෙවෙයි මේ. මේ අපි කිසිදු වටිනාකම සහිත ආයෝජනයක් නෙවෙයි මේක. අපේ රටේ වටිනා අගනගරේ පිහිටි අක්කර 8ක් අපි ලබා දීලා විශේෂ බදු සහන දෙන්න අපි යෝජනා කරනවා මෙම ව්‍යාපෘතිය වෙනුවෙන්. ඒ විතරක් නෙවෙයි. මෙම ව්‍යාපෘතිය වැඩ කරන අයට සේවකයන් 10 දෙනෙක් දක්වා අපි උපේන විට බද්ද නුත් ඉඳහස් කරලා දෙනවා. මම කියන මේ බද්ද කිසිසේත්ම කිසිදු ව්‍යාපෘතියකට ඉපොවම මත බද්ද ඉවත් කිරීම සාධාරණද? යා වැටුපක් උපේනවා. ඒක රස්සාව කරනවා. ඔබතුමාට
ඔව් ගරු ඇමතිතුමා ගරු සභාපතිතුමා දැන් මේ ගිවිසුම් දෙකම 2014 අස්සම් කරපු ගිවිසුම්. දැන් පොත් සිටි එකත් 2014 අස්සම් කරලා අපි 2010 ඒ සංශෝධන කරලා නැවත ඒක අස්සම් කෙරුවා. දැන් චම්පික රණවක ගරු ඇමතිතුමා මේ ගැන මීට ඉස්සෙල්ලා පොත් සිටේ ගැන මේ විස්තර කෙරුවා. ඒ වගේම මම කියන්න ඕනේ දැන් අපේ ගරු මන්ත්‍රීතුමා කිව්වා මේ හෙක්ටර් 233
269
ඉතින් 269ට ගියායි කියන්නේ.
ඔව්
ඒක ඇත්ත.
ඔව්
හැබැයි ඒ වැඩි වුණේ හෙක්ටයා 36යි.
ඔව්
ඒ 36න් අපේ ආණ්ඩුවට 28ක් ලැබිලා තියෙනවා. එතකොට ඒ චීන සමාගමට ලැබිලා තියෙන්නේ 8යි. ඉතින් ඒකේ වාසිය ඇවිල්ලා තින්නේ අපිට.
නෑ 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 නෑ.
ඔව්
නෑ හරි ඕක හරි. ඒ කියන්නේ ගරු ඇමතිතුමා 36ක් අතිරේකව ලැබුණාම අපිට 28ක් ලැබෙනවා. 8ක් එහෙට යනවා කියලා ඔබතුමා කියන්නේ. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි මට කියන්න මේ හෙක්ටයාර 269 බෙදා ගන්න ආකාරය කියන්න. ඒ ආකාරය අනුව ඔය 8 වටිනවද නැද්ද කියලා කියන්න
පුළුවන්. ඔව් ඒ මම කියන්නම්.
මේ බෙදෙන්නේ කොහොමද?
මම කියන්නම්. දැන් අපිට දැන් අලුත් ක්‍රමයට අපිට ලැබෙන හෙක්ටයාර 153ක් ලැබෙනවා.
100 කීයක්ද අපිට හම්බෙන්නේ?
ආණ්ඩුවට 153යි.
නෑ එමෙතුවා ඕකේ තිබුණා. මම ඔබතුමාට මේ බාධා කරනව නෙවෙයි. තිබුණා. එකක් තිබුණා කෙලින්ම මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් චීන සමාගමටම අපි කෙලින්ම 99 අවුරුද්දකට බදු වෙනුවට ලබා දෙන ඉඩම් ප්‍රමාණය.
ඔව්.
ඊට පස්සේ එම ප්‍රදේශයේ යටතල පහසුකම් වර්ධනය කිරීම වෙනුවෙන් තව ඉඩම් ප්‍රමාණයක් වෙන් කරනවා. ඊට පස්සේ ඉතුරු වෙනවා ඉඩම් ප්‍රමාණය. මං කියන පරණ ගිවිසුම අනුව. ඒ ඉතුරු වෙන ඉඩම් ප්‍රමාණය අලෙවි කරාට පස්සේ 60-40 අනුපාතයට ඒ වෙලාවේ නම් 60ක් චීන සමාගමට 40ක් වරාය අධිකාරියට ලැබෙන පරිදි 60-40 අනුපාතයට බෙදා ගන්නවා. අපිට කියලා ඉඩම් ලැබෙන්නේ නැහැ. මොකද තියෙන්නේ ව්‍යාපෘතිය පටන් ගන්නවා. ඒ වෙනුවෙන් චීන සමාගමට අපි ඉඩම් ප්‍රමාණයක් ලබා දෙනවා. යටතට පහසුකම් වර්ධනය කරන්න ඉඩම් ප්‍රමාණයක් වෙන් කරනවා. ඉතුරු ඉඩම් ප්‍රමාණය අලෙවි කරලා ලැබෙන ආදායම 60-40ට අනුපාතයට බෙදා ගන්නවා කියලා තමයි පැරණි ගිවිසුම තිබුණේ.
කරු මන්ත්‍රීතුමා
වෙලා දැන් ඔබතුමාගෙන් දැනගන්න කැමති අලුත් දේ. ඒකට මම කියන්නේ මේ ව්‍යාපෘතිය
වෙලාව
අවසන් නැහැ. ඒ කියන්නේ අලුතෙන් මේ හෙක්ටයාර 269 චීන සමාගමට කවරක්ද පොදු කටයුතු වෙනින් කොතර ඉඩම් ප්‍රමාණයක් වෙන් වෙනවද? ඉතුරු ඉඩම් ප්‍රමාණය අලවියෙන් ආදායම අලවියෙන් ලැබෙන ආදායම බෙදෙන්නේ කවර ආකාරයෙන්ද කියන එකයි පැරණි ගිවිසුමේ තිබුණේ. දැන් අලුත් ප්‍රතිශතේ කුමක්ද? ඒක දැනගන්න ඕන.
ඒ නිසා
තමයි මම නැවත කියන්නේ අපි කවුරුත් නොදන්න ව්‍යාපෘතියකට දැන් බදු සහන ඉල්ලනවා. ඒකයි මම මේ නැවත කියන්නේ. තුමා ආයෙත් වරාය නගරය ගැන කිව්වේ. මං දෙවෙනි කරුණට ගිහිල්ලා තිබුණ දෙවෙනි ගැසට් නිවේදන ගැන කොම්පඤ්ඤ වීදි අක්කර 8ක් ලබා දීම සහ එම මහල් නිවාස ව්‍යාපෘතිය පිළිබඳව. ඔබතුමා දන්නවා සුජීව සේරිසු මන්ත්‍රීතුමා ඒක මොනතරම් හානිකර ව්‍යාපෘතියක්ද කියලා. ඒ ඉඩම් අක්කර 8 ලබා දුන්නේ කොහොමද? පැරණි ආණ්ඩුව විසින් අත්සන් කරලා තියෙන ගිවිසුම් තමයි. හැබැයි දැන් තමුන්නාසල කරමින් තිබෙන්නේ ඒ ගිවිසුම් වලට රබර් සීල් එක ගලව තහවුරු කරලා දෙන එක. ඒගොල්ලෝ අත්සන ගහලා තිනවා තමුන්නාසල සීල් එක ගහනවා. ඒකයි මේ සිද්ධ වෙමින් තිබෙන්නේ.
දැන් කාණ අපිට තියෙන ප්‍රශ්නේ තමයි පරණ අත්සන් කරපු ගිවිසුම් අපිට ඒක මේ අවසන් කරන්න විදියක් නැහැ. අපි විශාල වන්දියක් ගෙවන්න ඕනේ. ඒවා අපි ඇත්තට මේකට අහු වෙලා තියෙන්නේ.
මේක තවදුරටත් යන්න බෑ මිතුමා. මේ මිතුමාගේ වෙලාව දැන් විනාඩි 4ක් වැඩිය ගත්තා.
නෑ අමතුමා මට පිළිතුර මට හෙක්ටයාර 269 බෙදෙන විදිහ විතරක් කියන්න.
අමතුමා කැමති නම් කියන්න පුළුවන්.
මම එකක් ඉල්ලනවා. මෙම ව්‍යාපෘතිය පිළිබඳ සම්පූර්ණ අදහසක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තෙක් මේ බදු සහන මේ පාර්ලිමේන්තුව අනුමත කරන්න එපා කියලා. පෝට් සිටි ව්‍යාපෘතිය පිළිබඳවත් කොම්පඤ්ඤ වීදියේ මේ ව්‍යාපෘතිය පිළිබඳවත් අපිට ඉදිරිපත් කරන්න ව්‍යාපෘතිය මොකද්ද කියලා. ඉතින් ව්‍යාපෘතිය දන්නේ නැතුව බදු සහන ඉල්ලන්න එපා පාර්ලිමේන්තුවට ඇවිල්ලා. නිසා අඩුමතරමේ මම එමුතුමාගේ කතාවට මුලින් සවන් දුන්නේ ඒකයි. එතුමා අඩුමතරමේ මේ ව්‍යාපෘති ගැන පැහැදිලි කරයි කියලා. එහෙම පැහැදිලි කිරීමක් අපිට ආවේ නැහැ. නිසා මේ ව්‍යාපෘති දෙක මොකද්ද? ඒකෙන් අපේක්ෂා කරන්නේ මොනවද? ඒකේ රැකියාව කොච්චර අපේක්ෂා කරනවද? රටේ දළ ජාතික නිෂ්පාදක කොච්චර වර්ධනයක් අත්පත් කළ දෙනවද? සංවර්ධනයේ සඳහා ඒකෙන් සිද්ධ වෙන දායකත්වය මොනවද? ඒ දායකත්වය මත තමයි අපි තීරණ කළ යුතු වන්නේ මේකට බදුසහන ලබා දියුද නැද්ද කියලා. අපිට නිකන් හිස් කොලයක් දීලා කියනවා බදුසහන ලබා දෙන්න සම්මත කරන්න කියලා. ඒ නිසා මම කියන්නේ මේ ව්‍යාපෘති දෙක පිළිබඳ විධිමත් පැහැදිලි කිරීමක් අඩුමතරම ඇමතුමා ප්‍රකාශ කරා හරි මේ පාර්ලිමේන්තුවේ පැහැදිලි කිරීමකින් අනතුරුව අපි මේ බදුසහන අනුමත කරමු.
බදුසහන
අනුමත කරාට පස්සේ කිසිවක් නැවත මේ පාර්ලිමේන්තුවට එන්න තියෙන ඉඩකඩ අවමයි. නේ එන්න තියෙන ඉඩකඩ අඩුයි. මොකද අනුමත කරාට පස්සේ.
ඒ
නිසා අනුමත කිරීමට පෙර ඔබතුමා මෙම ව්‍යාපෘති දෙක පිළිබඳව එහි ප්‍රතිලාභ එහි අපේක්ෂා කරන කරුණු ද මූල්‍ය නගරයක් කියනවා. මූල්‍ය නගරයක් නම් කවර බැංකු දෙකඟ වෙලා තිබෙන්නේ? කවර ඒවත් එකද එග්‍රීමන්ට් ගහලා තියෙන්නේ? නිකන් මූල්‍ය නගරයක් කිව්වට වැඩක් නැහැ. ඒකේ ප්‍රතිලාභ මොනවද? ඒක කරන්නේ කුමක්ද? අඩුමතරමේ මේ පෝර්ට් සිටි ව්‍යාපෘති අයිති වෙන්නේ කොළඹ නගර සභාවටද? කොළඹ දිස්ත්‍රික්කයටද? ඒවත් අපි දැනගන්න අලුතෙන් භූමියක් හැදෙනවා.
දැන් අවසන් කරන්න.
කිසිවක් දන්නේ නැතුව මේ කිසිසේත්ම අනුමත නොකළ යුතු මම ගරු
එමුතුමාගේ
කරුණාවෙන් ඉල්ලා සිටින්නේ. කරුණා කරලා මේ ගැසට් නිවේදන දෙක අද සම්මත කරන්න නැතුව වෙන දිනයකට තමුන් ආසෙ
පාර්ලිමේන්තුවේ
ඉදිරිපත් කරන්න කල් ගන්න කියලා ඉල්ලීම
මම කරන
බොහොම සුදුයි.
බොහොම සුදුයි.